අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරින්ගේ කම්මඨාන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනට. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කම්මඨාන් ප්‍රශ්න සාකච්ඡාව. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා කම්මඨාන් ගැටළු වලට අවවාද ලබා දෙනමින්. සාදු සාදු සාදු. පාලි උපාලි උපාලිට ලැබිලා තියෙනවද ලිඛිත ප්‍රශ්න?
එක වතාවක් ලැබිලා තියෙනවා. දැන් එකක් ඇවිල්ලා ඒක මේ ප්‍රින්ට් එකට ගන්න. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
වන් සරණයි.
එහෙමයි. වතාව ඉදිරිපත් කරන්න අවසරයි. ගරු ස්වාමීන් වහන්ස, පර්යංකයේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට හුස්ම ඉක්මනින්ම නොදැනීයයි. සතිය බලවත්ව පවතී. භාවනාව ආරම්භා සුළු කාලයක් විතර්ක අත්දකිමි. ඉන්පසු විතක්ක රහිත නිර්වින්දිත තත්වයට පත්වී කිසියම් කාලයකට පසු අවදි වේ. නමුත් දිනපතාම වගේ මගේ හිස් මුදුන පෙදෙසේ හිස ඇතුළත ගැසීමක් ඇති වී ටික වේලාවක් පැවතුණු පසු නැතිව යයි. මෙවිට මට බියක් දැනේ. මෙම තත්වය පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේගේ උපදෙස්. ඉමහත් ගෞරවයෙන් ඉල්ලම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඇයි මේ විදිහට ඉතින් කරගෙන යනකොට රූප අරමුණු නැති වෙන්න පුළුවන්. ආස්වාද ප්‍රසවාසය, සක්මන නම් සක්මන, පිම්බීම හැකිලිම. නමුත් නාම අරමුණු මතුවෙනවා. වේදනා, ඔය වගේ එපා වීම, කම්මැලි වීම, නීරස වීම, ඒක එන්න පටන් ගන්නවා. ඒක එනකොට ඒක අඹරවගෙනමයි එන්නේ. එපා වීම එනකොට එපා කරලා නැගිටලාම දාන්න. වේදනා එනකොට මට අර ලෙඩ හැදේ, මේ ලෙඩ හැදේ කියලා බය කරනවා. ඉතින් අන්න ඒක අපේක්ෂාවෙන් සූදානමින් ගියා නම් අපිට දැනගන්න පුළුවන් හිත දැන් රූපාරම්මන, ඊට පස්සේ වේදනාව ඉක්මවල දැන් චිත්තානුපස්සනාවට ගිහිල්ලා මනාපමනාප දෙක තමයි දැන් මතුවේ. මනාපේ මතු වෙනකොට මේ ඇතිවිච්ච විවිකයට සතුටක්, අද භාවනා හොඳයි, අර මේ හිත තියෙනවා. අමනාපේ ඇතිවිච්චාම නීතසයි, කම්මැලි, එපා වෙනවා, අද නම් වැරදිලා තියෙනවා කියලා වார்த்தාවක් කියන්නේ හිත. ආන් ওই දෙක තේරුම් අරගන්න එක යෝගාවචරයට ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ. ඒක තමයි ගුරුවරයාගේ තියෙන කමඨාන් සුද්ධ කිරීමේ කෘත්‍යය. ඒක නිසා අනිත් දවස් යනකොට මේ නිරස්සවම කම්මැලිකම ඔය විදිහටම නෙවෙයි විවිධ මුණු වලින් එන්නේ ඉති තියෙනවා. හැබැයි එකම යකා තමයි සනි 18ටම අඳින්නේ. ඒක දැනගන්න මනාපමන ආපදේ කියලා කෙටි කරලා කියන්න පුළුවන්. මෙතන තියෙන්නේ බයක්, නීරසකමක්, නැත්නම් අමනාපයක ලක්ෂණු. ඒක හොඳයි. ඒ කියන්නේ භාවනාවේ තියෙන අර පිළිවෙල කැඩිලා ගිහිල්ලා අපිලි වෙලා අන්ධවන්ත වෙලා අසංවිධිත වෙලා පිටනිකන් ගොජේට ගිහිල්ලා සන්තතියට ගිහිල්ලා ඔය යනවා. මේක මම කියාගත්තොත් තමයි මනාපමනාප පහළේ. මේක භාවනාවේ ඉදිරිපිය වලක්. රූපාරම්මණයක් නැති වෙලා ගිහිල්ලා වේදනාවක් කියන දේක පැත්තේ නෑ කියනවා ඉතින්. දුක් වේදනාවක් තියෙනවොත් ඒක මතුවෙන්නේ පාවීමක් පසු. ආයිත් ඒක නිසා ඒක මේ කමඨා ශුද්ධ කරන එක්කනාගේ වාර්තාලිප එක්කනාගේ විතරක් නෙවෙයි. කාටවත් කවුරුත් දත යුතුයි. මේ තමයි විපස්සනාවේ තියෙන ප්‍රධාන අංග. සම්පතෙන්න් තියෙන්නේ මේ සතුට. එන්න කියන ගතිය තමයි. මේකෙදි තියෙන්නේ භාවනාවේ දියුණුවක්. හැබැයි මතුවෙන්නේ එපාවීමක් නේ, රසකමක් කියලා යෝගාවචරය දැනගෙන හිටියනට කමක් නැහැ. හැබැයි කමඨාන් සුද්ධ කරන ගුරුවරයා කියලා දෙන්න ඕනේ. ඔය විශ්වලාගත සුභාසින්තනයක් අනිත් දවසෙත් වාඩි වෙනකොට මේ වගේ දේවල් එන්න පුළුවන් කියන සූදාන ශරීරේ අපේක්ෂාවෙන් නෙවෙයි, සූදාන ශරීරයෙන් භාවනා කරගෙන යන්න කියලා තමයි ඉතින් කෙටියෙන් ඔබට උත්තර
දෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන පරයන්කේ හා සාමාන්‍ය ජීවිතයේ වෙනසක් නැතිසේය. දෙයක් සිදු වුණත් නැතත් එය ගණන් ගැනීමක් නැත. එපාවීමක් හෝ දැඩි ආශාවක්ද නැත. කලකිරීමක්ද නැත. ඇතුළතින් හිස් නිශ්චල සංසුන් බවක් ඇත. ඒ ශාන්තියකි. ජීවිතයේ ඔහේ ගලන ගඟක් සේය. පැහැදිලි කිරීමට වචන නැති බවකි. ගෞරවනීය ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
අර ඉතල්ලා කතා කරපු කෙනා මං කියන්නේ තේරුම් ගන්න භාවනා කරා නම් එයා යන්නේ ඔන්න කියන තැන තමයි. මොනවාක්වත් දැන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවා ඕක ඉතින් කියාපාන දෙයක් තරම් නැහැ. වාර්තා ලියන තරම් දෙයක් නැහැ. හැබැයි වාර්තා ලියමනේ කරන්නේ. කියන්න ඕනේ මම හිතනකට වගේ යනවා මට ඒක අක්කර සැබ්බයක් හෝ අමලයක්. අමෝරාවක් නැහැ. කරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි කරගෙන යන්න බැරි කමක් තියෙනවා නම් වාර්තා ලියන්න පෙළඹෙනවා. කරගෙන යන්න බැරි කමක් නොතරුනොත් නොදැනුනොත් අර වාර්තා ලියන පසුබාණ්ඩයට දිනවා. ඒක සාසනයට බාධායි. ඒ වුණත් උත්සාහ බලන්න ඕනේ, උත්සාහ කළ බලන්න ඕනේ මොනවා හරි ලියලා ඉදිරිපත් කරන්න. ඉතින් අහගෙන ඉන්න එක්කනා කොහොම ලෑස්ති මනසෙන් අහගෙන ඉන්න ඕනේ, අහලා දැනගන්න ඕනේ. දැන් ඉතින් අර රාගයේ වෙනුවට විරාගය හෝ උපේක්ෂා පහළ වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ දෙකම වැටෙන්නේ මේ යමක් නොලැබෙන තැන, ලැබෙන තැනට හෝ වාසියකට නෙවෙයි. අන්න ඒ தත්ත්වය තමයි විපස්සනාව සිදුවෙන බවට තියෙන ලකුණු. මොනවද සිද්ධ වෙනවා? හැබැයි ඒ සිද්ධ වෙන දේ සමන්ත බැලූ බැල්මට හොඳක් නරකක් තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ලාවට වගේ එපා වීමක්, සම්මැලිකමක් වැටෙනවා. අන්න ඒක දැනගෙන ගියා නම් තේරෙනවා මෙතෙක් කල සංසාරයේ රස හොය හොයානේ, සැප හොය හොයානේ. දැන් නෑ, අඩු ගන්න එක්ක සැප දුක නැති එකක් නැත්තම් ඔය එක මේක ඇති දෙයක් නෑ. හිතගෙන හිතියත් එකයි, ඉඳගෙන හිතියත් එකයි කියලා අර මෙතෙක් කල ජීවිතේ අපි වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් තිබුණානේ, එක එක දේවල් රස විඳින ඒක නෑ. සියල්ලගේම තම සතිය. ඒක අපි කියන්නේ අච්චාරුවක් වගේ, ෆෘට් සලාඩ් එකක් වගේ. එහෙම නැත්නම් ජල්ලියක් වගේ. එහෙම නැත්නම් සන්තතියක් වගේ. ගොජේ කියලා දාලා තියෙනවා. මේක නම් ඉතින් ගොජේ කියන මට්ටමට මම ගිහිල්ලා නෑ. ඒක ඒක බේරුම් අරගෙන තියෙනවා. නමුත් ඕක ටිකක් කල් පවතිනවා. එතකොට තමයි තේරෙන්නේ රසෝයන ජීවිතය අපායට යනවා. තමන්ගේ සැප නෙවෙයි අනුන්ගේ සැපත්. හැබැයි අනුන්ගේ සැප වෙන ගැටියට මොකුත් කියන්න යන්න එපා. ඒ ඕන කෙනෙක් කරන සැපකට ඉල්ලනවා නම් ඕන උදව්වක් කරන්න. මොකද ඒ පොඩි එකාගේ මනාපෙන්නේ. නමුත් තමන් දැනගන්න ඕනේ ඒකෙන්වත් එහෙම සැප වෙන අයට සැප දීමෙන්වත් තමන් මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තුවක් ඇති වුණොත් ඒකත් මන්දෝත්සාහයි බවට මන්දෝත්සාහයකමට ලකුණක් වෙනවා. එහෙම නැතුව දුක සැප දෙකටම සමසිත පවත්වාගෙන යන්න ඕනේ. ඒකට කමඨාන් සුද්ධ කරනවා කියලා කියනවා. ඒ කමඨාන් සුද්ධ කිරීම ඔය අවස්ථාවේ හරියට වැදගත්. නැත්තම් වෙන්නේ පසුවාලා වැඩේ ඔද්දල් වෙනවා. ඒක තමයි අබුද්ධෝත්පාද කාලවල භාවනා කරනකොට සිද්ධ වෙන්නේ. ඔච්චර දුරට යවෙන්නේත් නැහැ. ගියත් මේ ඉදිරියක් පේන්නේ නැහැ. නිකන් පිටිවිලි ගිහින් හේතුවක්. බුද්ධෝත්පාද කාලේ මේක ලබා ගන්න දැනගන්නේ බොහොම වටිනා දෙයක්. කලාතුකින් කෙනෙකුට ලැබෙන දෙයක් කියලා ඒක අනුග්‍රහ කරනවා. මේ විදිහට අනුග්‍රහ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා
කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. උදේ මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
හොඳයි පාලි. අපිට තව වෙලාව ඉතුරු වෙලා තියෙනවා. මේ දැන් මාතාව කවනේද මේ උපාලි?
මට ආවේ නෑ.
එයාට නම්
ආවේ නෑ. හරි මම ගන්න. ස්වාමීන් වහන්සේ තව වාතාවක් ලැබුණ මේ වෙලාවේ ඉදිරිපත් කරන්න අවසර. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන පරයන්කය හා එදිනෙදා කටයුතුවල පොදුවේ පහත ස්වභාවයන්ය. මේ වැකියක්සේ හැරවීමට නොපෙළඹන බව මුකුත්ම ලිවීමට නැති වගක් මුලින්ම මතුවේ. බොහෝ විට කීමට කිසිත් නැති නිහඬ බවකි. දැනුවත් වීම හා දේවල් බොඳවීම එකක් වුණහා එයම තවත් බොඳ වූ ස්වභාවයක්. ආයේ වෙලාවක කිසිවක් අදාළ නැහැ. තවත් වෙලාවක ඉස්මතු වෙන්නේ එය යන ඒවා තිබුණත් නැතත් එකයි වගේ. පෙරමෙන් ඇලෙන ගැටෙන ඒවා බරට දැනෙන්නේ නැහැ. අලුත් බව දෙයකට වැඩි නම් ඒක වෙහෙසක්සේ නම් නොතේරුණද යම් අපහසුවක් අන් අවස්ථාවලට වඩා පැහැදිලිය. පර්යංකයේදී කීමට කිසිත් නැති බවේ තවත් විවේකී වේ. පර්යංකයේ බොහෝ විට අවසන් වන්නේ බොඳවන දේවල්ින් තවත් ඈත්තුන ස්වභාවකය. ඒ ස්වභාවයට මනාපයකි. එමෙන්ම ඒ නැවත දේවල ඇතිව නැතිවීමට ලක් වූ ස්වභාවය යාම ගැන අමනාපයකි. මේ මනාප අමනාප ස්වර ස්වභාව බාරගෙන ඊට දැනුවත් වේ. ඒ කිසිම ස්වභාවයක් එක දිගට නොපැවතිනි. අනිකකට ඉබේ වෙනස් වෙන බව නැවත නැවත ඉස්මතු වන නිසාය. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සියක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
මේකත් මේ ලියපු එකනා තේරුමක් ඇතුව ලියලා තියෙන්නේ. එතකොට ඉතින් ඉඳලා බලන කෙනෙකුට කියන්න පුළුවන් අපි යමක් කතා කරනවා නම් ඒ මමයා වැඩෙන දියක් තමයි. මමයා වැඩෙන්නේ නැති තණ්හා වැඩෙන දියක් තියෙනවා නම් අපිට ඒක තේරෙන්නේ කියන්න දෙයක් නැහැ කියලා. මේ කියන දෙයක් නැති බව තේරෙනවා. ඒක හරි ලෝකෙට ගැලපෙන්නේ නැති දෙයක්. මොකද ලෝකයා නිතරම කතා කර කර ඉන්නේ ඔය මම ආයනේ වඩන්ඩයි කුට්ටිය කඩා ගන්නයි තමයි. ඒ මම ආයනේ වැඩෙන උත්සන්න නම් කුට්ටිය කඩා ගන්න කිට්ටු නම් කතාව හරි සරයි. ඊට තමයි පොයින්ට් එකටම ඊතලෙටම ගහන්න ඕන. ඊතලෙන්ම විදිනවා. එහෙම නැත්නම් වෙන්නේ කොයි එකත් එක නම් අපිට මේ තෙල් ලැබරියේ තෙල් කියන්නේ මුල් ලැබරියෙම කණ්ඩ ඕන නම් තමයි ඉන්නේ අපිට ඔය වාද තියෙන්නේ. කොහේ ලැබරිය කොතනින් කෑවත් එකමයි. ඕක දන්නවනම් මේ ඉස්සෙල්ලා ගිහිල්ලා ලොකු කුට්ටි කඩාන කණ්ඩ ඕනකමක් නැහැ. අපි ඒකට කොච්චර කැප මැරිලා තියෙනවද කියලා බලන්න. මේ කැපි පෙනෙන්ඩයි මුල් ලැබරියෙන් ඉල්ල ගන්නයි අර ඉස්සල්ලාම ප්‍රමුඛතාවයේ මට ලැබෙන්නයි කියලා පුදුමාකාර මේ ලැබෙන දෙයක්වත් නැහැ. ලැබුණට පස්සේ වටිනාකමක් නැහැ. නොලැබුණොත් නම් වහකණ්ඩ හිතේ. දැන් මෙතන යන කෙනාට ලැබුණයි කියලා සපක් ඕන නොලැබුණයි කියලා වහකණ්ඩ දෙයක් නැහැ. මොකද මෙයාට තේරෙන කොයි එක කිරුවත් එකයි කියලා. ඔය තේරිලා නෙවෙයි ඔය. තව ඉස්සරහට යන්න තියෙනවා. ඒකටත් පාර වාක්‍ය දෙක තුනකින් ලියවිලා කියලා. මොකද දිගට කරගෙන යන්න ඔය தත්තේ කේවල පරිපූර්ණ தත්වයක් නෙවෙයි. ඕක කරගෙන කරගෙන ඉන්න එක නම් කවුරුත් අගේ කරන වඳින තැන නඩත්තු කරන්න අමාරුයි. මොකද ඒකට ඉන්සෙන්ටිව්ස් හම්බෙන්නේ නැහැ. ඔකට මේ හම්බෙන ප්‍රතිලාභ පේන්නේ නැහැ. ප්‍රතිලාභ පේන්න තියෙන්නේ මම ආවොත් තමයි. කුට්ටි කඩා ගත්තොත් ආ එතකොට කතා කර. දැන් මේක ප්‍රතිලාභ නැහැ. ඒ මොකද කම්පිටිෂන් එකක් නැහැ. කවුරුත් නැහැ මේකේ මට ෆයිට් එකක් දෙන්න. ඒ වගේම මේ දේ කඩා ගන්න ඕන කියලා මේ දේ ඉක්මන් වෙන්න ඕන කියලා කාලයේ දේශේ වටිනාකමක් නැහැ. ඉතින් එහෙම දෙයකට බැඳී ගත කරන ජීවිතය තමයි සංසාර ජීවිතේ පෘථග්ජන ජීවිතය. එහෙම දෙයක ඉන්න පුළුවන් බැඳෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව එතකොට තේරෙන්නේ මේ ජීවත් වෙනවද කියලා. නම කෙනෙකුට මේ ජීවත් වෙන්න අභිලාෂයක් තියෙනවා. පණිවිඩයක් තියෙනවා. පරමාර්ථයක් තියෙනවා. මේ සේරම අර දෙකට වැටෙනවා. අවිද්‍යාව සහ තෘෂ්ණාව. ඉතින් ඒක නිසා ඒක දැක ගන්න පුළුවන් වෙන්නේ මේවා යම් ප්‍රමාණයට සමනය වෙච්ච වෙලාව. ඒ දැක්කට වැඩි. දසුමින් ගත කරන ජීවිතයක් තියෙනවා. ඒක දසුමින් ඒකට පොහොර දාන්න නැතුව ඒක අනුග්‍රහ කරමින් ගත කරන ජීවිතය බ්‍රහ්මචාරී කියලා තමයි කියන්නේ. තපස කියලා තමයි කියන්නේ. සබ්‍රහ්මචාරීන් වහන්සේලා කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම ඇත්ත අමාරු. ඒ නිසා Tamanට Taman විතරම තමයි පේන්නේ තියෙන්නේ. එහෙනම් අපි බලාපොරොත්තු වෙන සාදු චර්යේ එළියේ නැහැ. ඒක මේ එළිය දෝෂයක් නෙවෙයි අපේ ඇස්වල තියෙන දෝෂයක්. හැබැයි මමත් දැන් ඉන්නේ මේ වගේ තැනක මට මේක නඩත්තු කරන්න ඕනේ කිව්වොත් ගස්කොලන් නිවන් දැක්කා වගේ තමයි පේන්නේ. ඇලදොර ගංගා නිවන් දැක්කා වගේ තමයි. ඒගොල්ලන්ගේ කෘත්‍යය ඒගොල්ල කරනවා. හැබැයි ඒගොල්ල මේ අඬ හැර පාන්නේ නැහැ. ගංගාවල හරස් කරලා වැට මේ දැමි බැඳලා ජල විද්‍යුත් ඇති කරගෙන ඔය ඉලෙක්ට්‍රික් වැඩ කරන්න යන්නේ නැහැ. ගංගා ගලනවා. ආන්නේ වගේ ගලන ගංගා ජීවිතේ. ඉතින් අන්නේ ඒක රස විඳින්න ලොකු රසස්වාදයක් හිතේ තියෙනවා. එව නැත්තම් සම්මාදිට්ඨියක් හිතේ තියෙනවා. එව නැත්තම් සූදාන ශරීරයක් හිතේ තියෙනවා. ඉතින් මේක නා මේ පැත්තට හැරිලා ඉන්නවා. තවදුරටත් මේ පාරදී ගමන් කරන්නේ. එතකොට ගමන්ටත් මේ බාධා නැති ෆ්‍රික්ෂන්ලස් ජීවිතය අහුවෙයි. ඒ කියන්නේ ඒක ආට් එකක් තියෙනවා තමයි. අහුවෙන අතර අහු මේ ඒක නැතිකම නිසා රණ්ඩු දරුවල් කරගන්න වාද වෙලා ඉන්න ජනාධිපති මැතිවරණයට ඉල්ලන කට්ටිය හරි අමුතුයි. ඒක සුන්දරයි. මොකද ඒගොල්ලෝ හරි පණේ පාස් යන කරන්නේ. නමුත් මොකද ඉන්නේ නිදහස කරනුයි හේතු කරනු කියන අපි එහෙම තමයි මෙතෙක් කල දරුවෝ හම්බ කරේ, වස්තු හම්බ කරේ, නිශ්චල චංචල දේපල් හම්බ කරේ. ඒකල එක තැනකට ආපම ඔක්කොම එකයි. හම්බ කරපු ටිකයි හම්බ කරපු නැති ලෝකයයි එකයි. ඉතින් ඒක කොමියුනිකේට් කරන්න බෑ. මොකද ඒක වචන වල දාන්න බෑනේ. ඒක නිසා මේකට අනුග්‍රහ කරලා දිගට කරගෙන යන්න වාර්තා කරන්න කාගේත් සුබ සිද්ධි පිළිගන්න.
තව වෙලාව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ප්‍රශ්න දෙකකට විතර වගේ වාචික ප්‍රශ්නයක් වාචික වார்த்தාවක් ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ වෙලාව අවස්ථාවක් කරගන්න. පරි
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරන්න. සාදු 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 ඕකාස වන්දාමි බන්ති
උපත් වෙත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
ආමි කමිතබ්බං
සාදු 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 ඕකාස කමාමි බන්ති
අමාමි කමිතබ්බං
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති තတိယံපි ඕකාස වන්දාමි බන්ති
අභිවාදන සීලිත නිච්ඡං වද්දාපචායිනෝ සතරෝ ධම්මා වද්දන්ති ආයු අන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේර සමිච්ඡතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තා දිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු
සාචපත්තිස්සා දැයි අපි එවනම් අපේ කුසල ස්වාමීන් වහන්සේට මයික්‍රෝෆෝනේ බාර දෙන්න.
හොඳයි ස්වාමීන් වහන්ස.
අවසරයි ස්වාමීන් වහන්ස. උදේ මහත්තයා පටන් ගමු අපි.
හොඳයි ස්වාමීන් වහන්ස.
මේ විසන්දි වෙනවා.
හොඳයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අපි වෙනුවෙන් අද දවසේ ධර්ම දේශනේ පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාය මුනින් වචී මුනින් මනෝ මුනි මනාසවං මුනින් මොනේය සම්පන්නං ආහු නින්හාත පාපකන්ති
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි මේ ප්‍රතිපදාවක යෙදිලා ඉන්න පිරිසක් විදිහට දැනගත යුතු අදහසක් එහෙම නැත්නම් දැනගත යුතු ප්‍රතිපදාවක් භාග්‍යතුන් වහන්සේ මේ අද දවසේ මේ කෙටි සූත්‍ර දේශනාවෙන් මතක් කරනවා ඉදිරිපත් කරනවා. එතකොට මේ ප්‍රතිපදාව ඇඳින්නෙන්නේ මොණෙය්‍ය ප්‍රතිපදා නමින් මුනිවරයෙක්ගේ ප්‍රතිපදාව කියලා සඳහන් කරනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් ගියපාර සූත්‍ර දේශනාවේ ඒ සූත්‍ර දේශනාවට නම තියලා තියුනේ සෝචෙය්‍ය ප්‍රතිපදාව. නැත්තම් සෝචෙය්‍ය සූත්‍රය කියලා. ඊළඟට දැන් මේ අද දවසේ මොණෙය්‍ය ප්‍රතිපදාව එහෙම නැත්තම් මොණෙය්‍ය සූත්‍රය කියලා මේ සූත්‍ර දේශනාවට නම යෙදිලා තියෙනවා. එතකොට සෝචෙය්‍ය කියන එකේ අදහස තමයි පිරිසිදු භාවයක් පිළිබඳ ප්‍රතිපදාවක් කියන අදහස තමයි ඒ තුල තියෙන්නේ. එතකොට දැන් අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන කොටස තුල තියෙන්නේ මොකද්ද? මුනි ස්වභාවයක්. මුනි ස්වභාවයක් ලං කරගන්න මුනියරේග්ගේ ප්‍රතිපදාව. මුනියරේග්ගේ හික්මීමක් කියන වගේ අදහසක් මෙතෙන්දි ඉදිරිපත් කරනවා. එතකොට මේ එකම විදිහේ එකම ආකෘතිය සහිත සූත්‍ර දේශනා, මේ කෙටි කෙටි සූත්‍ර දේශනා විදිහට මේ විවිධ පැතිකඩ වලින් විවිධ නම් වලින් පෙන්වුම් කෙරෙනවා. එතකොට මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන මේ මුනිවරයෙක්ගේ ප්‍රතිපදාව ගැන කියනකොට අපිට මේ විදිහ අදහසක් කියන්න පුළුවන්. දැන් ඔය මුනි කියන වචනේ යම් කිසි විදියක මියුට් කියලා කිව්වත් නරකම නෑ. මියුට් කියන අදහසත් ඒ තුල තියෙනවා. නිශ්ශබ්ද භාවයක්, නිහඬ බවක් වගේ අදහසක් ඒ විදිහේ සංකල්පෙකුත් ඒ තුල ඉදිරිපත් වෙනවා. එතකොට මේ නිහඬ බව වඩන්නේ මොකක් ගැනද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අන්න ඒ පිළිබඳ කියනකොට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මුනිවරයෙක්ගේ ප්‍රතිපදාවක් ගැන කියලා කියනවා. මේ කොටස් තුනකට කඩලා මේ මුනි ප්‍රතිපදාව ගැන හර දක්වන්න පුළුවන්. මොකද්ද මේ පළවෙනි කොටස? කාය මුනින්, වචී මුනි, මනෝ මුනි. ඔන්න ඔය විදිහට කයෙන් මුනිවරයෙක්ගේ ස්වභාවයක් රකින්නවා, වචනෙන් මුනිවරයෙක්ගේ ස්වභාවයක් රකින්නවා, මනසෙන් මුනිවරයෙක්ගේ ස්වභාවයක් රකින්නවා කියලා ඔන්න ඔය විදිහට කොටස් තුනකට මේ දේ ගැන හැර දක්වනවා, පෙන්නුම් කරනවා. එතකොට මියුට් කයින් කොහොමද මියුට් ප්‍රතිපදාවක් රකින්නේ, වචනෙන් කොහොමද අර විදිහට මියුට් ප්‍රතිපදාවක් රකින්නේ, මනසෙන් කොහොමද අර විදිහට මියුට් ප්‍රතිපදාවක් රකින්නේ කියලා ඔන්න ඕක තමයි අද දවසේ පැහැදිලි කරගන්න අද දවසේ ඉදිරිපෙත්ලා තියෙන කොටස. ඉතින් ඒ සඳහා මේ කරන වැඩේ මොකද්ද කියන්න, මේ ඇයි මෙහෙම කරන්නේ කියන්න, මේ විදිහ අදහසක් මම කියන්න ඉදිරිපත් කරන්න. මොකද්ද මේ අපි තුල තියෙන වටිනාම ගුණාංගයක්? ගුණාංගය තමයි අපි කියමු ඇටෙන්ෂන්, අවධානය. සාමාන්‍ය මේ අවධානය බාහිරානුවර්ති, බාහිරේට තමයි මේක ඇදිලා යන්නේ. බාහිරේ විවිධ දේවල් ඔස්සේ තමයි මේක ස්වභාවික ගමන් කරන්නේ. එතකොට මෙන්න මේ අවධානය කියන එක බොහොම වැදගත් දෙයක්, වැදගත් හැකියාවක්. එතකොට අපි හිතමු ඔසෙන් කතාවක් එහෙම තියෙනවා. ගෝලෙක් ගුරුනාස කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා, මේ මට මේ ගැඹුරු දහමක්, දහම් කරුණක් කියලා දෙන්න කියලා. එතකොට මේ ගුරුනාස කියන්නේ මොකද්ද? ඇටෙන්ෂන්. ඒක වචනය. එතකොට මේ ගෝලයා කියනවා, මේක එච්චර ගැඹුරක් පේන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ ආවව ගුරුනාස කියනවා, ඇටෙන්ෂන් ඇටෙන්ෂන්. එහෙම කිව්වම ආයේ ගෝලයා ප්‍රශ්නයක් අහනවා, දැන් ඔය මොකද්ද ඔය ඇටෙන්ෂන් එක කියලා. ඊට පස්සේ ආපහු කියනවා, ඇටෙන්ෂන් ඇටෙන්ෂන් ඇටෙන්ෂන්. ඉතින් ඔක තමයි ඔය අවධානය කියන දේ අන්න ගොඩාක් වැදගත්. මේ ප්‍රතිපදාවක්, පුහුණුවක්, නිවනක් ගැන කතා කරනකොට වැදගත්. අපිට එක්තරා විදිහක මෙහෙම කිව්ව හැකි, අපි ළඟ දැනටමත් අපිට අවශ්‍ය අවධානය තියෙනවා. හැබැයි ඒක ඔක්කියුපයිඩ්, ඒක අර විදිහට බාහිරානුවර්ති මොනවදෝ දෙයකට බැඳීලා ග්‍රහණය වෙලා තමයි මේ අවධානය තියෙන්නේ. සාමාන්‍යයෙන් දැනටත් ඇති වෙන්න තියෙනවා, හැබැයි අන්න ඒක කොහෙදෝ බැඳිලා තමයි තියෙන්නේ, කොහෙදෝ ග්‍රහණය වෙලා තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ බාහිරානුවර්ති මේ විදිහට කොහෙදෝ ග්‍රහණය වෙලා බැඳිලා තියෙන මේ අවධානය නිදහස් කර ගැනීමක්, නිදහස් කරගෙන තමුන් තුලට යොමු කිරීමක්, අන්න ඒ වගේ දෙයක් සඳහා අවශ්‍ය ප්‍රතිපදාවක් තමයි මේ මුනි ප්‍රතිපදාව. මියුට් ප්‍රතිපදාවකින් මේ විදිහට කාය මුනින්, වචී මුනින්, මනෝ මුනින් කියන මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවකින් මේ අවධානය එක පැත්තකින් නිදහස් කරගන්න පුළුවන්. ඒ නිදහස් කරගන්න අවධානය කොහොමත් ඇතුළත දිහාවට යොමු වෙනවා. ඒ යොමු වෙනකොට අන්න ඉබේම මේ යථා ස්වභාවය දැක දැනගන්න ඒක හේතු වෙනවා. ඉතින් ඔය විදිය අදහසකින් අපිට පුළුවනි මෙන්න මේ කියන මුනි ප්‍රතිපදාව ගැන පැහැදිලි කිරීමට බැසගන්න. එතකොට කෙනෙක් හිතනවා කල්පනා කරනවා මොකද්ද කොහොමද එහෙනම් මේ අවධානය නිදහස් කරගන්නේ මොනවටද මේ අවධානය දැනට බැඳිලා වෙලිලා තියෙන්නේ කියලත් අදහසක් එන්න පුළුවන්නේ. එතකොට මම කිව්වා කලින් බාහිර අනුවර්තී කියලා මේක. එතකොට මොන වගේ දෙයක් ගැනද මේ අවධානය වැඩියම බැඳිලා වෙලිලා තියෙන්නේ කියලා ගත්තොත් ඔන්න ඔය අපේ ලෝක සම්මත දේවල් තමයි ඉතින්. ලෝක සම්මත දේවල් ඒ ඔස්සේ තමයි මේ අවධානය වෙලිලා බැඳිලා තියෙන්නේ. සාමාන්‍ය ලිංගිකත්වය ගත්තොත් ඒකට ලොකු ග්‍රහණයක් තියෙනවා. අවධානයේ බහුල කොටසක් අන්න එය විසින් ග්‍රහණය කරගෙන තියෙනවා. දැන් අපි හිතුවොත් ඔය යෝන් වයසේ ඉන්න දරුවෙක් වගේ එයාට ගොඩාක් වෙලාවට අර අලුත් හැඟීම් හිතිවිලි එක්ක අර හෝමෝන් ක්‍රියාකාරීත්වය එක්ක තමුන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු වලට අවධානයක් නිවැරදි දේවල් වලට අවධානයක් වගේ දෙන්න අමාරුයි ගොඩක් දුරට. ඒ වෙනුවට යාගේ අවධානය යන්නේ මොකද අන්න අර බාහිරේ ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් මේ වගේ කෙනෙක් කෙරෙහි අන්න සම්බන්ධයක් ගොඩනගා ගන්න ඒ ආස්වාදෙ විඳින්න ඔය වගේ පැතිවට තමයි මේ අවධානය බහුලව ඇදිලා යන්නේ. ඉතින් ඒ නිසාමද කොහෙදෝ ඔය නිකන් රිසර්ච් එකකින් වගේ ඒගොල්ලෝ සඳහන් කරනවා පිරිමි කට්ටියට සාමාන්‍ය අවුරුදු 40 පහින්න ඕනේ කියලා සිග්නිෆිකන්ට් අචීව්මන්ට් එකක් ලං කරගන්න. ඒතකොට තමයි පොඩ්ඩක් අර විදිහේ අර දෙයකට බැඳිලා වෙලිලා තිබුණ අවධානය පොඩ්ඩක් ගැලවිලා නිදහස් වෙන්නේ අන්න ඒ වගේ කාලයක් යනකොට. අන්න එතකොට තමයි මොනවා හරි වෘත්තිමය වශයෙන් විවිධ පැතිකඩ වලින් අන්න අර විදිහේ බරක් තැබිය හැකි ළඟා කර ගැනීමක් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ අවධානය දැඩි ලෙස ග්‍රහණය කරන දෙයක් තමයි මෙන්න මේ ලිංගිකත්වය වගේ දෙයක්. එතකොට සමහරු කියනවා මම නම් ඕවට නෑ කියලා. මට නම් ඔය ලිංගිකත්වය නිකන් වැටිනා දෙයක් නෙමෙයි කියලා. නෑ පෙරයිදද කොයිදොත් වයසක හාමුදුරු කෙනෙක් හම්බුණා. මං හිතන්නේ අවුරුදු 70ක් විතර වෙලා තමයි පැවිදි වුනේ. කාලයක් තිස්සේ දන් අඳුරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. හාමුදුරුව කියනවා මට නම් නෑනේ ඔය වගේ වට ගැන ප්‍රශ්න. මේ 70ක් වෙලා කියන්නේ 70ක් වෙනකන් හොඳට ස්මෘතා වෙනකන් කාලා කියනවා මට නම් නෑලු එහෙම ප්‍රශ්න. මට නම් නෑලු ඔය ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්න. ඔය තියෙන්නේ එහෙම නැති වෙලා නෙමෙයි ඔය ඉන්ද්‍රිය මට වෙලා තියෙන වෙන මොකුත් නෙමෙයි. ඉන්ද්‍රිය වැඩ කරන්නේ දැන් පේන්නේ නිකන් කන වෙලානේ පේන්නේ. එතකොට මේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද පේන්නේ කියලා හොයාගන්නත් බැරි තරම් සමහර විට. ඇහෙන්නේ නැහැ ගැහණු කටහඬක්ද පිරිමි කටහඬක්ද කියලා. ඇහෙන්නේ නැහැ. ඉතින් එතකොට ඉතින් අර විදිහේ ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙක් අර විදිහට කියනවා මට නම් එහෙම ඒ කෙරෙහි බැඳීමක් නැහැ කියලා. නමුත් අන්න එහෙම කිව්වත් මොකද සමහර විට ඒ වගේ කියන කෙනෙක් තුලත් අර විදිහේ කෙලින්ම ලිංගිකත්වය වගේ දෙයක් කෙරෙහි බැඳීමක් නැති වුණත් ඒකේ විකෘතියක් තියෙන්න පුළුවන්. විකෘතිය කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ද්වේෂය කියන්නේ ඒකේ විකෘතියක් තමයි. අරක් නැතිකොට ඔන්න ද්වේෂය මතුවෙනවා. ඒ දේවල් නොලැබෙනකොට මනස ඒකේ විකෘතියක් බවට පත් වෙනවා. තියොන්නවම පැතිකඩ තියෙනවා. අපේ ගෙදර ඒ දවස්වල නිකන් බැලලියෙක් ඉන්දියා. මේ බැලලිය අනේ හරි සෝක් පැටවුන්ට එහෙම පුදුම සැලකිල්ල සලකනවා. මේ අමු මොකුද මේ පණ පිටින් මී පැටව අරන් ගෙනහලා දෙනවා අර දඩයන් කරන කාලෙට. අල්ලලා කියන්නේ මී කූඩුවකටම ගිහිල්ලා අල්ලලා අරන් ඇවිල්ලානේ. ඉතින් එහෙම හොඳට ඒ පැටවුන්ට සලකගෙන ඉන්දියා. හරි සෝක්. හැබැයි පස්සේ කාලෙක මෙච්චර මේ පැටව ගානවා මේක කරන්න බෑ කියලා අම්මා ගිහිල්ලා ඔපරේෂන් කරගෙන ආවා. අනේ ඊට පස්සේ පැටව හම්බ වෙනක නතර වුණාට පස්සේ අවුරුද්දක් විතර යනකොට මූට නිකන් 아무ත පිස්සුවක් හැදුනා. බලාගෙන ඉන්නවා තැන තැන එක එක දිහාස් බලාගෙන ඉන්නවා. හිටපු ගමන් පිස්සෙන් වගේ දඟලනවා. ඉතින් එහෙම තමයි. හරි සබහායක ලැබිය යුතු දේ ලැබුණ නැති වුණාම ටික නොදුරේදීම පිස්සු. නොදුරේදීම පිස්සු. ඉතින් ඒකින්ද අර විදිහට ඒ දේවල් නෑ මගේ නම් එහෙම බැඳීමක් නෑ කියලා කිව්වත් මොකද බොහෝ විට ඒවායේ විකෘතියක් තියෙන පුළුවනි. ඔන්න එක පැතිකඩක් ඔය වගේ දේවල් වලට යන්න අපි අවධානය ග්‍රහණය වෙනවා. අනිත් පැත්තෙන් අපි හිතුවොත් ඔය මුදල් හම්බ කිරීම, සැප විඳීම්, ලෝක වටේ සංචාර කිරීම් ඔන්න ඒ වගේ දේවල් තියෙනවා. අන්න ඒ වගේ දේවලුත් මේ අවධානයේ යම් ප්‍රමාණයක්, සෑහෙන ප්‍රමාණයක් ග්‍රහණය කරනවා. ඉතින් ওই විදිහේ විවිධ පැතිකඩ තියෙන්න පුළුවන්. මම මේ එකක් දෙකක් මතක් කරේ. එසේ නමුත් ඔන්න ඔය විදිහට මේ ඉන්ද්‍රිය පිනවීමක් එහෙම නැත්නම් මේ ලිංගිකත්වය, ඉන්ද්‍රිය පිනවීමේ අග්‍රම දේ වෙන මේ ලිංගිකත්වය වගේ දෙයක් කෙරෙහි බොහෝ විට අවධානයක් ග්‍රහණය වෙනවා. ඒ අපේ අවධානයෙන් වැඩි කොටසක් ඒ දේවල් ඇද බැඳ තබා ගන්නවා. දැන් අපි හිතමු දැන් ඔය පෞල් ජීවිතේක උනත් දරුවන්ගේ වැඩ කටයුතු, රැකී රක්ෂා වැඩ කටයුතු, ගෙවල් දොරවල් වැඩ කටයුතු විදිහට ඔය ඉදිරිපත් වෙන්නේ මොනවද? ඒවත් ඉතින් ඉන්ද්‍රිය පිනවීම වගේ දේවල් තමයි. මේ දරුවන්ගේ සැප සම්පත්, මේ දරුවෝ ලොකු මහත් වෙනකොට ඒ සතුට, මේ රැකී රක්ෂාවල දියුණු වෙනකොට ඒ සතුට, මේ ගෙවල් දොරවල් තව තව දියුණු කරගන්නකොට ඒ සතුට කියලා. ඉතින් ඒවායේගෙන දවසේ වැඩි හරියක් මේ තැනැත්තාගේ අවධානය තියෙන්නේ. අර කියන්නේ රෑතිස්සේ දුන් දානවා දවල්ට ගිනි ගන්නවා. උඹ තමයි වැඩි. රෑතිස්සේ කල්පනා කරගෙන ඉඳලා ඔන්න උදේ පාන්දර මැෂිම ස්ටාර්ට් කරගන්නවා. නැත්නම් උදේ පාන්දර වලිගෙට ගිනි තියා ගන්නවා. ඉතින් හතර අතේ වලිගෙට ගිනි අරගෙන ගිහිල්ලා දුවලා 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 අන්තිමට සමහර විට රෑ 11 12 වෙලා තමයි ආපහු වලි ගෙනියවා ගන්න පුළුවන් වෙන්නේ. යාන්තම් වතුර බාල්දියක ඔබාගෙන වාඩි වුණා 11 විතර වෙනකොට රාත්‍රියේ. ඉතින් ඒ දවසේ අවධානය කොහොමද ගෙවුනේ, ගත වුණේ කියලා ගත්තොත් අනිත්‍ය ආරව තමයි. එතකොට මෙන්න මේ විදිහට අපේ අවධානයෙන් වැඩි හරියක් වැඩි ප්‍රමාණයක් මේ වගේ දේවල් ලෙසින් ග්‍රහණය කරගෙන ඉන්නවා. එතකොට මම මේ නිකන් කියන්න උත්සාහ ගන්නේ දැනටත් ඔය තියෙන අවධානය මේ නිවන දිහාවට යොමු වෙන්න ඇති. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ අවධානය වෙන දෙයකට occupied. අන්න ඒ occupied ගතියෙන් මුදෝන, ඒ ග්‍රහණය මුදෝන ප්‍රතිපදාව තමයි මේ මුනිවරයෙක්ගේ ප්‍රතිපදා විදිහට මේ භාග්‍යතුන් වහන්සේ අපි ඉදිරියෙන් තියන්නේ. කය මුනින්, වචී මුනින්, මනෝ මුනින් කියලා මේ විදිහට කයින්, වචනෙන්, මනසෙන් මුනිවරයෙක්ගේ ප්‍රතිපදාවක් රකින්නවා කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය මුනි ප්‍රතිපදාව, මියුට් ප්‍රතිපදාව ගැන පැහැදිලි කරන්න හොඳ රූපකයක්. හොඳ රූපකයක් තියෙන ඔය ප්‍රඥාවන්ත බෝධිධම්මහාමුදුරුවෝ ගැන. එතකොට බෝධිධම්මහාමුදුරුවෝ ඉන්දියාවේ කේරළ පැත්තේ වගේ ඉඳපු කෙනෙක්, රජකම ලබන්න සුදුස්සෙක්. හැබැයි ඒ රජයේ කියපු කුමන්ත්‍රණ වලින් කලකිරිලා පැවිද්දෙක් විදිහට උතුරු ඉන්දියාවට ගිහිල්ලා කාලයක් එහෙ කල්ගත කළා. ඊට පස්සේ චීනෙට වැඩම කළා. චීනේ බණ දහම් දේශනා කරමින් කල් ගෙවුවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට ඒ බෝධි ධම්මහාමුදුරුවෝ ශාවලින් පන්සලට සම්බන්ධයක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ අර ශාවලින් කට්ටියක තියෙන අර බට දණ්ඩක්, කුරුක් පහක් තියෙන බට දණ්ඩක් තියෙන. අන්න ඒ බට දණ්ඩ මේ දකුණු ඉන්දියාවේ ඉඳලා එහෙට හඳුන්වලා දුන්නේ මේ හාමුදුරුවෝ කියලා කියලත් කියනවා. කෙසේ නමුත් මෙන්න මේ බෝධිධම්ම හාමුදුරුවන්ගේ ප්‍රඥාවන්ත බෝධිධම්ම හාමුදුරුව පිළිබඳ රූපකයක්, එක රූපකයක් ඉදිරියට තමයි මම ගන්න දකින්න කැමති. මොකද්ද එතන සඳහන් වෙනවා, මේ ස්වාමීන් වහන්සේ මේ බෝධිධම්ම හාමුදුරුව ප්‍රඥාවන්ත බෝධිධම්ම හාමුදුරුව උනේ කොහොමද කියන එක තමයි මේ කියන්නේ. කොහොමද මේ බෝධිධම්ම හාමුදුරුව ප්‍රඥාවන්ත උනේ කියලා කියනකොට සඳහන් කරනවා, අවුරුදු 9ක් පුරාවට මේ බිත්තියක් දිහා බකන් ඉලාගෙන නිකම් බලාගෙන ඉඳියා. මෙන්න මේ බිත්තියක් දිහා අවුරුදු 9ක් නිකම් බලාගෙන ඉඳීමේ ප්‍රතිඵලයක් විදිහට, බකන් ඉලාගෙන ඉඳීමේ ප්‍රතිඵලයක් විදිහට මෙන්න මේ බෝධිධම්ම හාමුදුරුව ප්‍රඥාවන්ත බෝධිධම්ම හාමුදුරුව බවට පත් වුණා කියලා. එතකොට සමහරු මේක අර්ථ දක්වනවා ඇත්තරම් බිත්තිය දිහා ඇස් දල්වාගෙන බලාගෙන ඉඳලා කියලා. එහෙමම නැතිව රූපකයක් විදිහට මේක අරගත්තොත් අන්න මේ මියුට් ප්‍රතිපදාවට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. මේ මියුට් ප්‍රතිපදාව පෙන්නලා දෙන්න හරි පහසුයි මේ කියන කතාවත් එක්ක, මේ කියන අදහසත් එක්ක. අර විදිහට මොකද්ද කයින් වචනෙන් මනසෙන් මියුට් ප්‍රතිපදාවක් වඩනවා. එතකොට බිත්තියක් දිහා ඇස් දල්ලාගෙන බොහොම අවධානයෙන් බලාගෙන ඉන්නවා. දවසක් දෙකක් තුනක් නෙමෙයි. ඒ වෙනුවට අර විදිහට අවුරුදු ගණනාවක් පුරාවට බලාගෙන ඉඳීම තුළ මොකද්ද වෙන වෙනස, පරිවර්තනය? අන්න ඒ මුනි ප්‍රතිපදාව මේ කයට, වචනයට, මනසට යොදන්න පුළුවන්. කොහොමද අන්න කයෙන් මුනිවරේගේ ප්‍රතිපදාව රකින්නේ කොහොමද? අන්න කයෙන් නොවිය යුතු දේවල් නොකර සිටිනෝ. අපි හිතමු කාමය වරදවා හැසිරීමක් වගේ දෙයක් කයෙන් වෙන මරදක් කියලා අපිට පෙන්වෙ හැකිනේ. එතකොට ඒ වගේ දෙයක් කරන්න ඉඩකඩ බොහෝයි, කරන්න නැඹුරුව බොහෝයි. සාමාන්‍යයෙන් කාලයක් ගෙවෙනකොට අපි හිතමු ස්ත්‍රියක් පුරුෂයෙක් වේවා, තමුන්ගේ ස්වාමියා තමුන්ගේ බිරිඳ මේ ඈයෝ එපා වෙනවනේ. අර දෙවේලේ දකින කුකුලාගේ කරමලා තමා නේද, ඈ සුදු වෙලා පේනවා, අවධානයක් යන්නේ නැහැ. හරි, හැබැයි අර විදියට හොර මිනිහෙක් නැත්තම් හොර සැමියෙක් බිරිඳක් හම්බුනොත් අන්න මොකද වෙන්නේ? එතකොට අර දවසේම තමයි එයා ගැන තමයි හිත හිතෙන්නේ. ආයේ අවධානයක් දෙන්න අමාරු නෑ. කොයි වෙලාවේ මෙයා එයිදෝ කියලා අන්න බලාගෙන ඉන්නවා. සමහර විට තමුන්ගේ පුරුෂයා නිදි වැටෙනකම් බලාගෙන ඉන්නවා දොරැල්ලා ගෙට ගන්න. වටපිටාවේ සද්ද ගැනත් බොහොම අවධානෙන් ඉන්නවා. එතකොට ඒ වගේ දේවල් අන්න ලොකු ජවයක්, ශක්තියක් සහිත දේවල්. අර විදිහට අර තමුන්ගේ පුරුෂයා එපා වුණු කාන්තාවකට හොර සැමියෙක්, හොර මිනිහෙක් හම්බුනොත් අන්න ඒ කාන්තාවගේ අදහස මොන වගේද, කොච්චර වටිනකමක් අවධානයක් ඒ දෙයට දෙනවද කියලා අපිට පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන්. ඉතින් කාන්තාව විතරක් නේ, පුරුෂයෙක් වුණත් ඕක ඔකේ අනිත් පැත්ත තමයි. ඉතින් කෙසේ නමුත් මේ විදිහට මේ දේවල් ලොකු ගැම්මක් සහිතයි. ඒ දේවල් අන්න නොදැනීම සිද්ධ වෙන පාටයි. අය කරන්න හිතන්න දෙයක්වත් නැහැ. නමුත් කෙනෙක්ට පුළුවන් නම් මේකෙන් වළකින්න. මේ ඇස් දල්ලාගෙන බලාගෙන ඉන්නවා. ඇතුළතින් පෙරේතකමක් තියෙනවා කියමුකෝ. හැබැයි මුකුත් කරේ නැත්තම් අන්න මියුට් ප්‍රතිපදාවක් වැළකීම් මාත්‍රය. අර විදියට ඒ දේ ආවා, ඒ දේ පිළිබඳ පෙරේතකමකුත් ආවා, ඒ දේ පිළිබඳ අර විදියට කරන්න අවස්ථාවකුත් ආවා, ඔක්කොම හරි. හැබැයි නොකර ඉඳියොත් සෙල්ලම් නැහැ, ලේසි නැහැ. අන්න නොකර ඉඳියොත් මොකද වෙන්නේ? අන්න නොකර ඉඳියොත් අර ඇස් දල්ලාගෙන බලාගෙන ඉන්නවා. හැබැයි මේ බිත්තියක් දිහා බලාගෙන ඉන්නවා වගේ මේ කෙනා හැඟීම් දැනීම් රහිත කෙනෙක් වගේ, මේ කෙනා පිළිමයක් වගේ බලාගෙන ඉන්නවා. අවධානය නැතුවත් නෙමේ, මුලා වෙලා නෙමේ, අවධානය තියනවා, දන්නවා මෙහෙම දෙයක් වෙන බව, අවදී. හැබැයි අන්න බලාගෙන ඉන්නවා. ඔන්න මුනි ප්‍රතිපදාව. අන්න අරක කරානේ මොනව හරි කරපු ගමන් මොකද වෙන්නේ, කරපු ගමන් අන්න ඒකට අහු වුණා සංසාරේ මාර බන්ධනේ. ඔන්න වැඩ කරනවා. නමුත් අන්න නොකර ඉඳීම තුළ අන්න මොකද්ද වෙන වෙනස ඇති කරගන්න වෙනස කියන එක තමයි මේ ප්‍රතිපදාවක් වෙන්නේ. නොකිරීමක්මයි, වෙන මොකුත් නැහැ. නොකර ඉන්න හමාරුයි, ඒක වෙන කතාවක්. නමුත් මෙන්න මේ මියුට් ප්‍රතිපදාව ඕක තමයි වැඩි. ඊළඟ අපි හිතමු වචනේ. වචනින් අකටියුතු නොකලියුතු දෑ කොතිකුත් තියෙනවා. හරි, බොරුවක් එහෙම කියාගන්න ඉඩකඩක් ආහම ඒක ලේසි ඒ කියන එක. රැකි රක්ෂා කරන කට්ටිය එහෙම කියනවා, මේ රැකියා කරනවා කියන්නේ බොරු කීමමයි. ඒකේ දෙකක් වෙනසක් නැහැ. එහෙම කියනවා. මගේ ජීවිතෙත් මම අවුරුදු කොහොමදනේ වැඩි බොරු කියන නම් නැඹුරුවක් තිබුණේ නැහැ. අර බොරු කියන එක ස්වභාවික කරපු කට්ටියත් ඉන්නවනේ. කට ඇරියොත් බොරුවක් කියවෙන්නේ. යාට ඇත්ත කියනවා නම් තමයි ආයාසයක් ගන්න ඕනේ. මගේ එච්චර ගතියක් තිබුණේ නැහැ. නමුත් ඉඳලා හිටලා ඔය බෑනේ බේරෙන්න ඒ වගේ අවස්ථාවල, හිර වෙන අවස්ථාවල සමහර විට කියනවා. විශේෂයෙන් ඔය රැකී රක්ෂාවල අපේ ලොක්කා එහෙම නිකම් බොරුවට දඟලනවා. කස්ටමර් කෙනෙක් මේල් එකක් එව්වොත් මොකක් හරි කියලා ඒ කස්ටමර්ව නැති කරගන්න පමණට රිප්ලයි කරන්න ඕනේ මේ උදේ හවහා නැවත නැවත. ඉතින් එයාට නොතේරෙන තරම එහෙම රිප්ලයි කරොත් නිකන් කස්ටමර් නැති වෙලා යන එක විතරයි වෙන්නේ. ඒ වෙනුවට ඒ ක්‍රමවේදයක් තියෙනවානේ, පේමන්ට් එකක් ඩිලේ වුණොත් ඒක ආහන විදිහක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඇහුවද මේ පේමන්ට් එක ඩිලේ වෙලා මෙච්චර ගාණක් තියෙනවා ඩොලර් 65000ක් කියලා. ඉතින් මැරෙන්න හදනවා. මැරෙන්න හැදුවට මොකද, අර දාන්නේ නැහැ එහෙම ඊමේල්. බොහොම ප්‍රවේශමින් තමයි ඒ කට්ටියක ගනුදෙනු කරන්නේ. ඉතින් ඒ අවස්ථාවල මට තේරලා තියෙනවා ඒ බොරු කියවෙනවා, සමහර විට කියන්න වෙනවා. නමුත් අවුරුදු ගණනාවක් නිරීක්ෂණය කරගෙන ඉන්නකොට තේරුණ දේ තමයි වලකින්න පුළුවන්. වලකින්න පුළුවන්, හැබැයි ඒක ක්‍රමානුකූලයි. එකපාරට ගන්න බෑ. කාලෙත් එක්ක උත්සාහ කරලා ගත්තොත් අන තේරෙනවා ටික නර බොරුවක් නොකියා වෙන මොකක් හරි ප්‍රකාශයක් තුලින් යන්නේ කොහෙද, මල්ලේ පොල් උත්තරයක් තුලින් ඔයගේ දෙයක් තුලින් කොහොම හරි යම් කිසි පමණකට මේක පාලනය කරගන්න පුළුවන්. ඉතින් නොකර ඉන්නවා කියන එක අර බොරුවක් කියන අවස්ථාවක් ආව, හැබැයි බොරුවක් කිව්වේ නැහැ. අන්න ඇස් දල්ලාගෙන අර බිත්තියක් දිහා බලාගෙන ඉඳියා වගේ. අන්න මුනි ප්‍රතිපදාව. බොරු කියන එක ලේසි ඇත්තටම. දැන් සමහර කෙනෙක් එක ගනුදෙනු කරනකොට තේරෙනවා මේ අමු අමුවේ බොරු කියන්නේ කියලා. හැබැයි ඉතින් දැන් එයා පිළිගන්න සූදානම් නැහැ නේ ඒක. එයාට ඒක සත්‍යයක්. එයා කියනවා නෑ මම ඇත්තමයි කියන්නේ. ඉතින් අහන්න යන්නෙත් නෑ. අහන්න යන්නෙත් නෑ. නමුත් කාලය විසින් ඔය කාගේ සලුපිලි හෙළුව හරියාකාරව පෙන්눔 කරනවා. ඒක නිසා තේරුම් ගත යුත්ත තමයි ඔය බොරු කියලා තමුන්ව රවට්ට ගන්න පුළුවන් ටික දවසකට. නමුත් අන්න අර විදියට කාලය තිස්සේ කරගෙන යනකොට අන්තිමට බාහිර ලෝකෙ කෙසේ වෙතත් තම තමුන් තමයි වැඩියම රැවටිලා තියෙන්නේ. ඒක නිසා මේ ගනුදෙනු කරන කෙනෙක් උනත් සමහර විට මම ඉඟි කරනවා මේ බොරුවක් කියන්නේ වගේ කියලා නිකන් ඒ වචනේ නැතුව. හැබැයි එයා ඒ පණිවිඩය දරා ගන්න සූදානම් නැහැ නේ. මේ කියන්නේ එයාට තව කල්ලෝනේ. මොනවා හරි තමුන්ගේ ඉලක්කයක් ලං කරගන්න, ඒ ඉලක්කේ හිතට සමීප වෙන්න පුළුවන්, ඒ ඉලක්කේ මුළු ජීවිතේ වගේ වෙන්න පුළුවන්. කෙසේ නමුත් අතරමැද පාර යන්නේ කොහොමද කියන එක වැදගත්. අර කියන්නේ නිකන් means will justify the end. සමාවෙන්න end will justify the means කියලා කියනවා. අවසානයේ ගෝල් එක ලං කරගත්තාම ඒ ගෝල් එක ලං කරගත්ත ලං කරගත්තේ වටිනා හොඳ ගෝල් එකක් නිසා ඒ ගෝල් එකට යන්න මොන දේ කරත් ප්‍රශ්නයක් නැහැ කියන අදහස කියනවා. දැන් ඔය කමියුනිසම් වගේ ගැන කිව්වොත් තියෙන්නේ ඒක තමයි. ඔය චීනේ බලන්න මිනිස්සු කොච්චර මරලා තියනවද කියලා. ඔය ඔය කමියුනිස් රාජ්‍යයක් හදන්න සෝෂලිසම් වල තියෙන්නේ ඕක තමයි. ඒගොල්ලෝ කියනවා end will justify the means. අවසානය හදන්නේ අපි මේ සුරපුරයක් වගේ ලෝකයක්. මේ හැමෝටම එක විදිහට ජීවත් වෙන්න පුළුවන්. හැමෝටම සාධාරණව සලකන ලෝකයක් අපි හදන්නේ. ඒක හින්දා ඒ සඳහා මිලියන කීපයක් මැරුවට කමක් නැහැ. ඒ මැරුවට ඒක ජස්ටිෆයි කරලා දෙනවා. අපි හදන සුරපුරය නිසා ඒ මිනිස්සු බොහොම සතුටින් ඒ තුල ජීවත් වෙනවා. ඔන්න මනුස්ස ඝාතන දිහා බැලුවාම වැඩියම වෙලා තියෙන්නේ ඔන්න ඒ හේතු කාරණාව නිසා. End will justify the means. අවසානය මේ මොන විදිහට මේක කරත් ඒ කිරීම ජස්ටිෆයි කරනවා කියන අදහස. නමුත් මේ දහමට අනුව නියම ලෝක ධර්මතාවයට අනුව means මේ අපි ගන්න උපක්‍රම අන්න end එක තීරණය කරනවා. end එක තීරණය කරනවා. ඒ දෙක ස්වායත්ත නැහැ. මේ වෙනුවට ගන්න උපක්‍රම මත තමයි අවසානයේ තීරණය වෙන්නේ. ඒක නිසා තමුන්ට මනාප ප්‍රිය දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක ලං කරගන්න යන උපක්‍රමයේ විසින් දවසකේ මනාප ප්‍රිය දේ තමුන්ගෙන් සම්පූර්ණ දුරු කරන්නත් ඉවත් කරන්නත් හේතු වෙන්න පුළුවන්. ඒක නිසා ඔය වැඩ කටයුතු කරනකොට පොඩ්ඩක් අවධානයෙන් කරන්න. මම මේ මොකද්ද මේ කියන්නේ? මම මේ කාටද මේ කියන්නේ? ඇස් ඇති කෙනෙක්ටද නැති කෙනෙක්ටද මම මේ කියන්නේ? ආමානි කම්පනා සී කම්පනාව තියෙන කෙනෙක්ටද නැති කෙනෙක්ටද මම මේ කියන්නේ කියලා පොඩ්ඩක් හිතලා බැලීම වටිනවා. සමහර විට ඒ කෙනා නිකන් ප්‍රඥාව ඇත්තේ මෝඩෙක් වගේ අපිත් එක්ක ගනුදෙනු කරනවා වෙන්න පුළුවන්. හොඳටම තේරිලා නිකන් තේරුන්නේ නැහැ වගේ අපිත් එක්ක ගනුදෙනු කරනවා වෙන්න පුළුවන්. නමුත් අන්න කාලෙත් එක්ක ගොඩක් වෙලාවට රැවටෙන්නේ අපි අපිම තමයි. ඒක බොහොම සත්‍යයක්. ඒක මේ ලෝක ධර්මතාවයක් කියලා උනත් කියන්න බැරි ගමක් නැහැ. ඉතින් කෙසේ නමුත් මේ විදිහට මේ බොරුවක් කියලා කෙනෙක්ව රවටලා වංචා කළා මොනවා හරි ඉලක්කයක් ලං කරගන්න ලේසි පහසුයි. නමුත් නොකිරීම අන්න අමාරු වැඩක්. අර අවුරුදු 9ක් පිටියක් දිහා හොඳ දැස් දල්වාගෙන බලාගෙන ඉන්නවා වගේ මේ වචන වලින් මේ විදිහට මේ වැරදි අකටයුතුකම් කරන්න අවස්ථා එනකොට ඒ විදිහේ ඉඩකඩ ගැලපෙනකොට අන්න මුනි ප්‍රතිපදාවක් රකින්න පුළුවන්. හර විදිහට හොඳටම දන්නවා. ඉඩකඩක් තියෙනවා. හැබැයි කරන්නේ නැහැ. අර ගල් පිළිමයක් වගේ අන්න වචන බිඳින්නේ නැතුව බලාගෙන ඉන්නවා. පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ නේද? ඊට පස්සේ භාවනාවක් ප්‍රතිපදාවක් කියන්නේ මොකද්ද? අන්න මනෝමුණින් තමයි. මනෝමුණින් තමයි මේ භාවනාවක ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්ට අන්න පැහැදිලිවම දකින්න පුළුවන් මේ නිවැරදි විපස්සනාවක ප්‍රතිපදාවක යෙදෙනවා නම් තමුන් තුල තියෙන අර විවිධ දේවල් සංගවිලා තියුණු කෙලෙස් ස්වභාව මේ විදිහේ හිතිවිලි අඳුරු පැතිකඩ මේ සියල්ල ඇවිස්සලා එනවා. ඒවා එන්නේ අවදි අවදි වශයෙන්. අවදි වශයෙන් එන්නේ එකපාරට එන්නේ නැහැ. අවදි වශයෙන් එන්නේ. ඒතර එහෙම එනකොට මේ තනත්තාට මේ එන දෙයට යට වෙන එක තමයි පහසු දේ. රාගේ එනවා නම් රාගෙට යට වෙන්න පුළුවන්. නමුත් රාගයක වාඩි වෙලා ඉන්නවා කියන්නේ සිටින් එකක සෙල්ලන්නේ නැහැ. අපි හිතනවානේ රාගය කියන එක අහම මේ සිටින් එක සෞත්තුයි කියලා. මම භාවනාව සෞත්තුයි කියලා නෑ, එහෙම දෙයක් නෑ. ඒකත් එක්ක ඉන්න පුළුවන් නම් අර ඇස් දල්වාගෙන පිටියක් දිහා බලා ඉන්නවා වගේ මේ ඉන්නවා. ඉන්නවා. පැය වාඩි වෙලා ඉන්නවා. ඉඳලා බලන්න මොකද වෙන්නේ කියලා. අර ආපු රාගෙම අන්න ඔන්නම් ප්‍රතිපදාව දිහාවට හරවන්න පුළුවන්. හරවන්න පුළුවන්. අර විදිහට දැස් දල්වාගෙන මේ ක්‍රියාවලිය දැන දැක ගනිමින් සිහිය පීඨවාගෙන ඉන්නේ. මේ හැස් දල්ලාගෙන කියන්නේ ඒකයි. සිහිය පීඨවාගෙන මේකත් එක්ක කල් ගෙවන්න පුළුවන්. මුකුත් කරන්න ඕනේ නැහැ. මුකුත්ම කරන්න ඕනේ නැහැ. ඒක හරහා යාමක් ඒක ඉවසා දරාගෙන ඉඳීමක් විතරයි අවශ්‍ය වෙන්නේ. අන්න සිහිය පීඩවාගෙන කල් ගෙවනවා ඒ දේට මුහුණ දෙනවා එච්චරයි. ඒක ඇවිල්ලා ඉතින් එක එක පැතිකඩ වලින් විවිධ විදිහට අපි අවුස්සලා මේ ඇඟ ගිනිබත් කරලා වගේ රත් කරලා යනවා වෙන්න පුළුවන්. හැබැයි අන්න මුනි ප්‍රතිපදාවේ යෙදෙන කෙනෙක් මොකද කරන්නේ? මේ දේට මේ විදිහේ මුහුණ දීමක් ඇති කරගන්නවා. ඉතින් අන්න ඒ විදිහේ මුනි ප්‍රතිපදාවක් මේ කයෙන් වචනෙන් මනසෙන් රකින්න පුළුවන්ද කියන එක තමයි වැඩේ. මේක කරන්න කරන්න මොකද වෙන්නේ කියලා ගත්තොත් අන්න මෙච්චර කාලයක් මේ දේවල් තමයි අපේ අවධානය ග්‍රහණය කරගෙන තියුනේ. මේ කයෙන් වෙන දේවල්, මේ වචනෙන් වෙන දේවල්, මේ මනසින් අපි අගය කරන දේවල්, ඔය දේවල් තමයි මෙච්චර කාලයක් අර අවධානයේ වැඩි කොටසක් ග්‍රහණය කරගෙන තියුනේ. නමුත් මේ විදිහට මේ දේවල් පරණ පුරුදු විදිහට ආවත් ඒ දේවල් ගැන, ඒ දේවල් කෙරෙහි මුනි ප්‍රතිපදාවක් අපිට රකින්න පුළුවන් නම් අන්න මොකද වෙන්නේ? මුනි ප්‍රතිපදාව හරහා අර දේවල් වල බල යම්කිසි බිඳීමකට ලක් වෙනවා. අවධානය තවදුරටත් ඒ දේවල් ග්‍රහණය කරගන්න ස්වභාවය ටිකෙන් ටික අඩු වෙනවා. දවසින් දෙකෙන් නම් නෙමෙයි. අර විදියට ඉතින් අවුරුදු 9ක් වගේ ඇස් දල්ලාගෙන ඉන්න ඕනේ. ඉන්නකොට ඉන්නකොට තමයි ඒක වෙන්නේ. දැන් අපි ගත්තොත් අපේ පරණ පුරුදු ජීවන රටා ගන්නකො. ගෙවල් දොරවල් වල කටයුතු කරමින් එහෙ මෙහෙ ඇවිදිමින් පාටි දාමින් ওই විදිහේ ප්‍රිය සම්භාෂණ අගය කරමින් එහෙ මෙහෙ ලෝක වටේ සංචාරය කරමින් කමින් බොමින් ජීවත් වෙලා ඔහොමනේ අපි කල් ගෙවි. එතකොට ඒ ගෙවපු ජීවිතයට අනුව තමයි අපේ මනසේ චර්යාවත්. එතකොට අපි හිතමු මේ ජීවන පරිවර්තනයක් කරා කියලා, කෙනෙක් කරගත්තා කියලා. ඒ කරගත්තාට පස්සේ මනස එකපාරට වෙනස් වෙන්නේ නැහැ. තාම මෙයාගේ ජීවිත පරිවර්තනයක් වුණ බව හැබෑව බාහිරින්. හැබැයි ඇතුළත තාමත් ඒ විදියයි. අන්න අර අලුතෙන් පැවිදි කරපු හාමුදුරු කෙනෙක් වගේ. තට්ටේ ගාලා සිවුරු පොරවගෙන ඉන්න බව නම් හැබෑව. හැබැයි ඇතුළත තියෙන්නේ අර තාමත් අර පරණ පුරුදු ගිහි ස්වභාව. එතකොට අපි හිතමු ඉවසා දරාගෙන කොහොම කොහොම හරි මේ මුනි ප්‍රතිපදාවක යෙදෙමින් මේ විදියට අවුරුදු ගණනාවක් ගත කරොත් අන්න මොකද වෙන්නේ? අර මනසේ චර්යාවත් අර බාහිරයේ වටපිටාවට අනුව වෙනස් වීමකට පරිවර්තනයකට ලක් වෙනවා. අන්න කලින් මේ වගේ දේවල් වලට තමයි අවධානය ගියේ. දැන් මේ දේවල් තවදුරටත් අවධානය ගන්නේ නැහැ. ඒ වෙනස පරිවර්තනය වෙන්න ඉතින් කාලයක් දෙන්න ඕනේ. ගොඩ දෙනෙක්ට හරිත් කුලප්පුවනේ අප්පා. මාසෙන් දෙකෙන් තුනෙන් මාස 6න් 7න් මේක කරලා ඉවර කරන්න ඕනේ. සම්පූර්ණ මේ සැනසීම ලං කරගන්න ඕනේ කියලා දඟලනවා. ඉතින් දඟලුවාම දඟලනකොට ඉතින් දඟලන්න එපා කවට දඟලන්න එපා කියලා හිතෙන්නේ නැහැ නේ යාට. බොරුවට අහනවා. අහන්නේ ඔය කරන්න නෙමෙයි. අහන්නේ ඔය කරන්න නෙමෙයි. මොකද ඒ දන්නවා දැන්ටම කරන්න ඕනේ එක මොකද්ද කියලා. ඒ තීරණේ අරගෙන ඉවරයි. බොරුවට අහනවා. ඒක ඒකත් එක්ක එකඟ වෙන කට්ටියගේ ඔපිනියන් පිළිගන්නත් ඒකත් එක්ක එකඟ නොවන කට්ටියගේ ඔපිනියන් අන්න වැඩි තියලා බිම හෙලන්නත් තමයි ඔය දරන උත්සාහය. එහෙම නැතු ඔය කවුරුත් මේ ඇත්තට අහිංසක වෙලා උපදේශක් ගන්න බලාපොරොත්තුෙන් අහනවා නෙමෙයි. ඉතින් කියලා වැඩකුත් නැහැ කියලා තමයි මට ගොඩක් වෙලාවට හිතෙන දේ. ඊට වැඩිය හොඳයි මේ කට බිම උලා ගත්තොත් කියලා. නමුත් ඉතින් මොනවදෝ කියනවා සමහර වෙලාවට නිකන් ඇහුව නිසා. හැබැයි තේරෙනවා බාර ගන්න සූදානම් ගේ නෙමෙයි අහලා තියෙන්නේ. ඔය විදියට තඩියේ මේ දඟලන්න එපා. පොඩ්ඩක් ඉඳපන්. ගුවර ඉන්න බෑ. ඉන්න බෑ. ඉතින් අර දඟලලා අන්තිමට ලැබිච්ච දේ නැති කරගෙන තමයි අවසන් වෙන්නේ. ඊට පස්සේ ඉතින් අඬනවා ඇලගෙනවා අයියෝ බලන්නකෝ වෙච්ච දෙයක් කියලා. මොකෝ කරන්නේ ඉතින්. මේක නිසා පොඩ්ඩක් ඉවසීමෙන් සොලෝ එකේ යන්න ඕනේ ගමනක් තමයි මේක. ඉතින් ඒ සොලෝයි කියන්න බැරි නං ගිහිල්ලා දඟලලා ගහපල්ලෙ ගලප්පල්ලෙ මේ වැඩේ අවසන් කරගන්න පුළුවන්. අර රජාන්ත හාමුදුරන්ගේ පොතක තියෙන සමීත කියල සුදු හාමුදුරු කෙනෙක් එනවා පැවිදි වෙලා එන්නේ එතෙන්ට. එනකොට මේ සමීත කියන්නේ නිකන් තැම්පත් තැනැත්තා වගේ අදහසක් කියමුකෝ තියෙන්නේ නමේ. ඉතින් මේ හාමුදුරුවන්ග දිරවන්නේ නැහැ මේ අචාන්ච හාමුදුරුවන්ට. මේ මෙයාගේ නම සමීතද එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්තද කියලා අහනවා. තැම්පත් නැති තැනැත්තාද මෙයාගේ නම කියලා අහනවා සමීතද සමීත ගුහාම. ඉතින් ඔහොම ඔහොම කොහොම හරි ඉන්දියාන මොකද මේ ස්වාමීනාන්දේ බාරගන්නේ නැහැ. බාරගන්නේ නැහැ. ඉන්න සූදානමකුත් නැහැ අර හාමුදුරුවන්ගේ. ඉතින් කෙසේ නමුත් අන්න මාස කීපයක් එතන ඉඳලා ආපහු ඔය කොහෙදෝ ගිහිල්ලා ඔහොම ඔහොම රවමක් ගහලා අන්තිමට ඔය 80 ගණන් වලද කොට ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා ඔය ආභරණ කැලේ හරි කොහේ හරි කුටියක පැවිදි වෙලා මේ පැවිද්දෙක් විදිහට පින්ඩපාතේ කරගෙන ඉන්න ගිහිල්ලා එතන අලියෙක් ගහලා මේ හාමුදුරුවෝ මැරෙනවා. ලංකාවේදී 80 ගණන් වල. ඊට පස්සේ එහෙම මැරුණාට පස්සේ කාලෙක තායිලන්තෙට මේ පණිවිඩය ගියාම අචාන්ච හාමුදුරුවෝ කියනවා දැන් නම් එයාට නමේ විදිහට ඉන්න පුළුවන්. දැන් නම් තැන්පත් ඉන්න පුළුවන්. ඇයි අර ගාය ගියානේ දැන් හරිනේ. දැන් ඉන්න පුළුවන් තැන්පත් කියලා කියනවා. ඉතින් ඕක තමයි වැඩේ. හරි හරි තදියමක් තියෙනවා ගායක් තියෙනවා. මේක අද ඉවර කරන්දෝ හෙට ඉවර කරන්දෝ මේ ගොඩම බදා ගන්දෝ කියලා දඟලනවා. නෑ ඔය ගෙවපු ජීවිතවලට සාපේක්ෂව ඔය ඇති. පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ. ඉවසගෙන ඉන්නකෝ තව අවුරුද්දක් දෙකක් තුනක් ඉඳලා බලන්නකෝ ඇත්තටම මේක සස්ටේන් වෙනවද කියලා. දැන් ඔය සස්ටේන් කියන වචනේ හොයාගන්න බැරුව ඉඳලා සිංහල වචනයක් පෞගේ දවසක සතිපාසලකට ඔය පොඩි වැඩසටහනක අඩංගුවට ඔය වචනේ දාන්න ගිහිල්ලා මම දැම මුල් ඇද්දවීම කියලා. ඊට පස්සේ එතන වැඩසටහන ඉඳපු රාජ්‍ය සේවයේ පිරිසක් ඉන්නේ මම එහම මේ සස්ටේන් කියන වචනේ මොකද්ද සිංහල අර්ථය කියලා හරියට මතක නෑ ඒ වචනේ කියලා. හා ඒ කියන්නේ තියෙන තිරසාර නිසා ඉන්නස. ආ තිරසාර. සස්ටේන් කරන්න තිරසාර කරන්න යම් කාලයක් යනවා. යම් කාලයක් යනවා. එතකොට දවසෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් දඟලලා නිකන් අර අලියේ ගේ පහරක් කාලා ගහපල්ලේ වැටිලා මේ ගමන අහවර කරගන්නව වෙනුවට තේරුම් ගන්න මේ ජීවන රටා වෙනස් වෙන එක ක්‍රමානුකූලයි. ඒක අපිට තදියමට කරන්න බෑ. මේ වෙනුවට හිමීට ටිකෙන් ටික අර පරිවර්තනයේ වෙනස ගැන අදහසකින් කාලයක් තිස්සේ කරගෙන යනකොට ඔන්න තේරෙනවා අන්න ප්‍රතිපදා වැඩ කරනවා. අර පරණ පුරුදු නැඹුරු වෙනුවට අලුත් නැඹුරු ඇති වෙලා එනවා. ඒකට යම්කිසි කාලයක් දිය යුතුයි. ඒකයි අර පැවිද්දෙට උනත් එක ගුරුවරෙක් ගාව යම්කිසි විශ්වාසවන්ත ස්ථානයකට වෙලා අවුරුදු පහක් විතර ඉන්න කියන්නේ. ඉන්න කියන්නේ ඒ සඳහා. එහෙම ඉන්නකොට අන්න මොකද වෙන්නේ ටික ටික අර විදිහේ අර බෝධිධම්ම හාමුදුරුවෝ ප්‍රඥාවන්ත බෝධිධම්ම හාමුදුරුවෝ වුණා වගේ මේ හාමුදුරුවෝත් යන්තම් හරි ප්‍රඥාවන්ත හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්. පටන් ගන්නේ නෝ විස්නේ නෝ වයිස්. නෝ වයිස් විදිහට තමයි පටන් ගන්නෙ. බෑ අර වස් පහක් විතර ගෙවෙනකොට යන්තම් වයිස් වගේවත් වෙන්න පුළුවන් නේද? එහෙම ඉවසීමකින් කරගෙන යන්න ඕනේ. මේක හින්දා ඔය දඟලන්නේ නැතුව පොඩ්ඩක් ඔහොම කරගෙන ඉන්නකෝ අප්පා. වාතේ ඈ එහෙම කරගෙන ඉන්නකොට අන ටික දවසකින් කාලයක් තිස්සේ කරගෙන යනකොට තේරෙන්න පුළුවන්. ඇත්තටම මේ විදිහේ වෙනසක් පරිවර්තනයක් දරාගන්න මගේ හිත සූදානම්. ඒ මොකද ඒ අර බාහිර පරිසරය වෙනස් කරපු පමණින් ඇතුළත වෙනස් වෙන්නේ නැහැ. අර ඇතුළත නැඹුරු ඒවා වෙනසකට පරිවර්තනයකට ලක් වෙන කාලයක් යනවා. කාලයක් යනවා. ඒ කාලේ දෙන්නේ නැතුව දඟලන්න ගියොත් ඉතින් අර විදිහේ අතප්පයක් අඩාගෙන ජීවිතේ තොර කරගෙන තමයි නතර වෙන්නේ. ඒක නිසා මේ මුනි ප්‍රතිපදාව කියන එක අර බෝධිධම්ම හාමුදුරුවෝ අවුරුදු 9ක් බිත්තියක් දිහා ඇස් දල්ලාගෙන බලාගෙන ඉඳියා වගේ මෙන්න මේ කයින් වචනෙන් මනසෙන් මුනි ප්‍රතිපදාවක් හිමීට හිමීට ටික ටික අවුරුදු ගණනක් පුරාවට වඩනවා. වඩන්න වඩන්න මොකද වෙන්නේ? අර අර පරණ පුරුදු කයෙන් වචනෙන් මනසෙන් වෙන දේවල් ඒ අකටයුතුකම් වලට තියෙන නැඹුරුව ඒ අවධානය යම් පමණකට ගිලිහිලා අන්න අභ්‍යන්තර අවධානයක් දිහාවට තමුන් දිහාවට අවධානයක් බවට තමුන් තුළ අවධානයක් බවට ඒක පත් වෙනවා. ඒ පත් වෙන්න ඇත්තටම මේකේ යථා ස්වභාවය දැක ගන්න ඉච්චරම අමාරු නෑ. මේ නිවන කියන එකට අවශ්‍ය දේ අඩුම කුඩුම අපි ළඟ දැනටත් තියෙනවා. ඒ අඩුම කුඩුම නිවැරදි දිහාවට දිසානතිය විතර අවශ්‍ය වෙන්නේ. දිසානතිය සඳහා අර බාහිර අනුවර්ති අවධානයෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපදාවක් තමයි මේ මුනි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් මියුට් කියන වචනෙන් අපි අද මේක පැහැදිලි කරන්න උත්සාහ ගත්තේ අර විදිහට බිත්තියක් දිහා ඇස් දල්ලාගෙන බලාගෙන ඉන්නවා වගේ මේ කයෙන් වැරදි වෙන්න ඉඩකඩ තිබුණත් මියුට් කෙනෙක් වගේ ඉන්නවා. වචනෙන් වැරදි වෙන්න ඉඩකඩ තිබුණත් මියුට් කෙනෙක් වගේ ඉන්නවා. මනසෙන් අර විදිහේ කොච්චර ඇවිස්සිලා දැවි දැවි ආවත් අන්න මියුට් වගේ බලාගෙන ඉන්නවා. ඇස් දල්ලාගෙන හොඳ අවධානයෙන් බලාගෙන ඉන්නවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කයෙන් වචනෙන් මනසෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න එහෙම නොවී ඉන්න පුළුවන් නම් අපි හිතමු මුලදී අසාර්ථක වුණා ටික ටික ඒ හැකියාව වර්ධනය කරගන්න පුළුවන් නම් අන්න අවධානය අර බාහිර අනුවර්ති දේවල් වලින් ගැලවීමකට ලක් වෙනවා. අන්න ඒකත් එක්ක අපිට මතක් කරන්න පුළුවන් ඊළඟ පද දෙක. දැන් අර කියවනේ කාය මුනින් වචේ මුනින් මනෝ මුනි මනාසවං. මේ කයින් මුනි ප්‍රතිපදාවක් වචනෙන් මුනි ප්‍රතිපදාවක් මනසින් මුනි ප්‍රතිපදාවක් වඩනවා. ඊට පස්සේ කියනවා මුනින් මොණෙය සම්පන්නං. අන්න මුනි භාවය දත්තා වූ මුනි භාවය ඇත්තා වූ මුනි තෙම තමයි මේ ඉන්නේ. මුනින් මොණෙය සම්පන්නං මුනි භාවය ඇත්තා වූ මුනි තෙම ආහු නින්හාත පාපකන්ති. මේ ආශ්‍රව රමනාසවන් කියලා තිබුණ ආශ්‍රව රහිත වූ මනාකොට ඒ පව් සෝදා දමන ප්‍රතිපදාව මෙය වේ. ඔක තමයි වැඩේ. තියෙනවා ඔක්කොම හොදලාරින් ප්‍රතිපදාව මේක තමයි. මේ විදිහට මුනි භාවයක් තමන් තුළ වඩා ගත්තොත් ඇති කරගත්තොත් කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මේ අද දවසේ මේ කෙටි සූත්‍ර දේශනාවකින් මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි අපිටත් ඒ විදිහේ ප්‍රතිපදාවක් වඩා ගන්න කරන මඟ පෙන්වීමක් මතක් කිරීමක් තමයි මේ දේ. ඉතින් අර නැවත නැවත මම කියනවා කාලෙත් එක්ක තමයි මේ හටන තියෙන්නේ. කාලෙත් එක්ක තමයි මේ හටන තියෙන්නේ. එහෙම නැතුව දඟලලා නිකන් ශක්තියෙන් දඟලලා කරන්නත් බෑ. දැන්සෝ ප්‍රඥාවන්තයෝ කියලා මොකද්ද ස්මාර්ට් කට්ටියෙන්නේ ප්‍රඥාවනේ මේක හරි වචනේ ස්මාර්ට් කට්ටියෙන්නේ මේගොල්ලොත් ඉතින් හිතලා හිතලා වැඩේ අවුල් කරගන්නවා. දැන් ඊයේ කොල්ලෙක් හම්බුණා. ඌ පළවෙනි පාර තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එකක් දවස් දෙකට. දැන් මේකට වචනයක් කියනකොට මූ වචන දෙකක් මට ඉස්සරහින් කියනවා. ඇයියේ ඈහෙන කාලයක් තිස්සේ බණ අහලා තියෙනවා. මෙහි ධර්මදේශනාවලට අහුම්කන් දීලා තියෙනවා. ඊට පස්සේ මෙහි පොත් ටික ඔය ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන කියෝලා තියෙනවා. දැන් මේක පුහුණු වෙලා නැහැ. අර දැනුම මේක ළඟ තියෙනවා. ඉතින් අර මොකක් හරි කියන්න ගියාම එතනින් එහාට වචන දෙකක් කියලා තමයි නතර කරන්නේ. ඉතින් කමක් නැහැ. හොඳයි. ඒ දැනුම හොඳයි. හැබැයි ඉතින් කොල්ලෝ පොඩ්ඩක් නිකන් පොතේ දැනුම වැඩි වෙලා වගේ නේද කියලා කිව්වහම ඔන්න පොඩ්ඩක් තේරුණා. එහෙනම් වැඩි වුණාම පොඩ්ඩ අමාරුයි. ඔබ පොත් කියවන එක පොඩ්ඩක් නවත්තලා මේක යේදිලා බලපන්. ඈ යේදිලා බලනකොට තේරෙනවා ප්‍රායෝගිකව මේ කී දේ කොහොමද තමන් තුළ දියුණු කරගන්න පුළුවන්. ඉතින් පොතේ දැනුම මුලින් ඕනේනේ. හැබැයි වැඩි වුණොත් අවුල්. දැන් අපි තමයි කමඨහං සුද්ධ කරනවා කියලා අපි කරන වැඩේ වුණත් ඒ අවශ්‍ය දැනුම යම් පමණකට ලබා දෙනවා. ඒ ටික ඇති. ආයෝකේ තව හොයාගෙන යන්න දෙයක් නැහැ. තව යන දෙයක් නැහැ. කරගෙන කරගෙන යනකොට තව තව ඒ අවශ්‍ය වපසරිය ලැබේවි. ආවරණේ වේවි. ඒක තමයි ක්‍රමවේදය. දැන් මම මේ ඕම කිව්වට දැන් අපි හිතමු ආපු දවස්වල මේ ධර්ම කරුණු ඔක්කොම දැනගන්න උමනාවක් වගේ ගායක් වගේ තියුණා. එහෙම නැත්නම් මේ භාවනාව ඉක්මනට වඩා ගන්නවා වගේ ගායක් වගේ තියුණා. ගාය තියුණ පමණින් වෙන්නේ නැහැ නේ ඔවා. ගාය තිබුණු පමණින් වෙන්නේ නැහැ. එහෙම දැනුම සම්භාර ඔක්කොම ඔලුවට දාගත්තයි කියලා රැඳින්නෙත් නැහැ, දාගන්නත් බෑ. කොහොමද ප්‍රතිපදාව ක්‍රමවේදය? අන ටික ටික කොරගෙන යන්න ඕනි. දවසකට කරුණක් දෙකක් අහු වෙනවනි කොහොමත් මේ ජීවිතේ. එහෙම ඉන්නකොට ඉන්නකොට අන්න නොදැනීම අවුරුදු ගණනාවක් ගත වෙනකොට සෑහෙන වපසරියක් කවර වෙලා තවත් දන්නේ නැති දේවල් කොතෙකුත් තියෙනවා. කමක් නැහැ. ඒකටත් තව කල් තියෙනවනේ. ඊට පස්සේ භාවනා වුණත් තටමානේ දඟලන්නේ නැතුව දවසට පැය කීපයක් කරගෙන කරගෙන යනකොට අන්න පින් ඇති ඇත්තෙත් ඇත්තටම භාවනාව වැඩෙනවා. ආයෝකේ දඟලන්න දෙයක් නැහැ. ඉතින් ඒක තමයි වැඩේ. ඒ ක්‍රමවේදයට යන දෙන්න ඕනේ. එහෙම නැතුව බොරුවට නිකන් දඟලලා කරලා වැඩක් නැහෙනි. ඉතින් එන්නේ විදිහේ ක්‍රමානුකූල ගමනක්. අර විදිහට අවශ්‍ය දැනුමක් තියෙනවා. ඒක ලැබෙනවා ගොඩක් වෙලාවට ওই මූලික කමටහන් උපදේශවලදී වගේ ලැබෙනවා. ඒ ඇති. ඒක අරගෙන දවසක් දෙක කියදෙන්නකෝ. ඊට පස්සේ ඇවිල්ලා ආපහු කතා කරන්නකෝ. අනේ කතා කරනකොට තව මොන මොනවා හරි උපදෙස් ටික ලැබෙවි. ආයෙත් ඇති. ආයෙ සතියක් විතර එදෙන්නකෝ. ආපහු ඇවිල්ලා කතා කරන්නකෝ. ඉතින් එහෙම කරගෙන යන්න ඕනේ. එහෙම කරගෙන යන්න ඕනේ. දැන් මට ලැබිච්ච භාග්යයක් තමයි ওই ගොඩාක් අලුතෙන් එන කට්ටියට මූලික උපදෙස් දෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතකොට ඒ කොහොමද සරල වාක්‍ය කීපයකින් මේ නන්නාඳුනන නොතේරෙන කෙනෙක්ට මේක පැහැදිලි කරලා දෙන්නේ? අමුතුම ශිල්පයක් ඒක. අමුතුම ශිල්පයක්. මුල් දවස්වල සෑහෙන වෙහෙස වුණත් කාලෙත් එක්ක තේරෙනවා. ඔන්න දැන් නම් වාක්‍ය දෙක තුන කියනකොට තේරෙන විදිහට කියන්න පුළුවන්. අලුත් කෙනෙක්ට ගෝචර වෙන විදිහට කියන්න පුළුවන්. ඒ පණිවිඩය හරිය දෙන්න පුළුවන් නම් දවසක් දෙකක් වචනෙන් දෙකින් අර විදිහට මතක් කරලා හරියට මඟ පෙන්වීම කරන්න පුළුවන් නම් සක්මනට පරියන්කයට එදිනෙදා කටයුතු වලට මඟ පෙන්වීමක් කරන්න පුළුවන් නම් වார்த்தාවක ආකෘතිය පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් නම් අන්න මේ තේරෙනවා මේ තැනත්තාට අන්න අවශ්‍ය මූලිකම ෆවුන්ඩේෂන් එක තමයි. ඒක උඩ ඕන විදිහක බිත්තියක් හදන්න පුළුවන් ෆවුන්ඩේෂන් එක හොඳ නම්. බිල්ඩින්ග්ක් හදුව හැකියි. හැබැයි ෆවුන්ඩේෂන් එක අවුල් නම් මොන විදිහේ බිල්ඩින්ග් ගැහුවත් කඩාගෙන වැටෙනවා වැටෙනවාමයි. ඉතින් එක්තරා විදිහක භාග්යක් ඒ වගේ අවස්ථාවක් ලැබිච්ච එක. ලැබිච්ච එක. ඉතින් අර විදිහේ නන්නා දුරන කෙනෙක්ට කොහොමද මේ පණිවිඩේ සරලව කියලා දෙන්නේ? එයාට දරා ගන්න පුළුවන් ආකාරයට. එයාව පටලවන්නේ නැතුව. පටලවන්නේ නැතුව දැන් ඔය ගොඩ දෙනෙක් ගියාම වෙන අවුල තමයි වැරදි වචනයක් දානවා. දාපු ගමන් ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. හිතෙක් තැන් කිරීමක් ගැන කියනවා. ඉවරයි නැතනම් ඉවරයි. ඊට පස්සේ අරෝ ඉතින් වලිගය අපාගෙන දාගලනවා. හිත එක අයින් වෙන්නේ නැහැ. හිත එක් තැන් වෙන්නේ නැහැ. ඒක අරමුණු තියන්න බෑ. ඒක නෙමෙයි මේ පුරුදු කරන්නේ. ඒක නෙමෙයි පුරුදු කරන්නේ. පුරුදු කරන සිහියේ ප්‍රතිඵලයක් විදිහට හිත එක් තැන් වෙන්න පුළුවන්. ඒක අමතර වාසියක්. නමුත් පුරුදු කරන්නේ දෙය නෙමෙයිනේ. පුරුදු කරන්නේ සිහියක්. වික්ෂිප්ත වුණු හිත වික්ෂිප්ත වෙන බව දැනගනිමින් නැවත නැවත හුස්මට පතුලට ගේන්න පුළුවන්ද? ඕක තමයි කරන්න පුහුණුව. ගෙනහල්ලා පියවර කීපයක් හුස්ම කීපයක් තියන්න පුළුවන්ද? ඕක තමයි කරන්න පුහුණුව. බත්කන කොට වික්ෂිප්ත වෙන හිත බත්කන වික්ෂිප්ත වුණු බව දැනගෙන නැවතත් බත්කනකට ගේන්න පුළුවන්ද? 10 15 වතාවක් හරි ඒකම නැවත නැවත කරන්න පුළුවන්ද? ඕක තමයි ප්‍රතිපදාව. ජෝක සරල වචන කීපකින් කියලා දෙන්න සෑහෙන කමටහන් සුද්ධ වෙලා තියෙන්න ඕනේ. ඒක තමයි වැඩි. සමහර වෙලාවට ඉතින් ඔය පුහුණු වෙන පිරිස් වර්ගයක එක්ක ගියාම වැඩසටහන් වල ගියාම ඒ සම්බන්ධ වුණාම ඉතින් පොඩ්ඩයි ඉතින් බලනවා එහෙනම් සිටින් එකට මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්නකෝ. සිටින් එකකට මග පෙන්වන්නකෝ මේ කට්ටියට කියලා අවස්ථාවක් දෙනවා. දුන්නාට පස්සේ ඉතින් අහගෙන ඉඳෙනවනේ ඉතින් වචන ටික ඇහෙනවනේ මොනවද මේ කියන්නේ කියලා. ඉතින් ඒ කියන වචන ටිකෙන් එයාගේ පුහුණුවේ දිගපළල හොයාගන්න පුළුවන්. අහගෙන ඉන්න කට්ටිය වෙනම අමාරුවක. නමුත් ඒ අවස්ථාවක් දුන්නාම කොහොමද මේ පිරිසට පටලවන්නේ නැතුව වචන පටලවන්නේ නැතුව කියන්නේ කියලා. මේ ඔය සතිපාසලේ පෞගේ කාලේ ඔය යන කට්ටියට අපි නිකන් නරක කර නෙමෙයි හොඳකට මේ අනවශ්‍ය වචන පටලවන්න එපා. ඒ වෙනුවට සිහියෙන් ඇවිදීම. සක්මන් භාවනාව කිව්ව ගමන් මේ වචන දෙකම දන්නේ නැති සමහරු ඉන්නවනේ සතිපාසලන්නේ මේ කරන්නේ. සිහියෙන් ඇවිදීම. සිහියෙන් වාඩි වීම, හිඳ ගැනීම. පරියංග භාවනාව කිව්ව ගමන් ඔන්න අවුල් යනවා. ඊට පස්සේ භාවනා කරනවා කියන වචනේ වෙනුවට සිහිය පිහිටවනවා කියන. ඔන්න ඒ විදිහේ සරල වචන අරවා වෙනුවට පාවිච්චි කරන්න කියන අදහස. ඉතින් එහෙම පාවිච්චි කරනකොට අහනවා අපරාධේ මේ ප්‍රතිපදාව ඇයි මේ නිකන් අඩු කරන්නේ කිය. එහෙම දඟලන්න හදනවා නෑ අර අලුත් කෙනෙක්ට තේරෙන වචන වෙන්න එපා. මූලකමට අහන කියන වචනේ පාවිච්චි කරොත් දන්නේ නෑ ඒකට දෙන්නේ. ඒතර මොකද කරන්නේ? මට මතකයිනේ මම ආපු විදිය. මට ඔය එක වචනයක්වත් තේරුන්නේ නැහැ එනකොට. ඒතර කවුරු හරි ඇවිල්ලා ගොත් පරයංග භාවනා, අක්මන් භාවනා, මූලකමට අහන් කියලා එතනින්ම ඉවරයි වැඩේ. ඒක නිසා අර සරල වචනෙන් කියන්න පුළුවන් වීම අඩුපාඩුවක් නෙමෙයි. සරල වචනෙන් කියන්න පුළුවන් වීම දුර්වලකමක් නෙමෙයි. ඒ වුණාට ඒකේ අනිත් පැත්ත. ගොඩ දෙනිට වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ප්‍රතිපදාව නොදැනීම නිසාම අන්න බරපතල වචන පාවිච්චි කරනවා. බරපතල වචන පාවිච්චි කරන්න හේතුවම තමයි අන්න මේක සරලව කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ තමුන්ට හරියට තේරලා නම්. තමුන්ට තේරුන්නේ නැති වුණොත් අන්න බරපතල වචන පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ඒ දැන් අර ඔඩියන්ස් එක කන්ෆියුස් කරන්න එපා. සර්වයිවල් තියෙන එතනනේ. තියෙන්නේ හැම මොකද්දෝ තියෙනවා. ඉතින් ඒක නිසා තම තමුන්ගේ ප්‍රතිපදාවක් හරියට වැඩෙනවා නම් කමඨාන් සුද්ධ වෙනවා නම් අන්න මොකද වෙන්නේ? මේ කියන කතාව වෙනදාට වැඩිය සරලව කියන්න පුළුවන් වෙන්න ඕනේ. අර විදිය අලුත් ඕඩියන්ස් එකක් පටලවන්නේ නැතුව මේ මිනිස්සෙක් මිනිසෙට කතා කරනවා කියන සරලත්වයෙන් ඒ පිරිසට ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම ආමන්ත්‍රණය කරනවා නම් එහෙම හැකියාවක් දිනු වෙනවා නම් අන්න අපි කියන ඇත්තටම කමඨාන් සුද්ධ වෙලා කියලා. එන්න එන්න පැටලෙනවා නම් අවුල් සාගත වෙනවා නම් මොකද්දෝ අවුලක් තියෙනවා. ඉතින් ඒ වගේ ඔපචුනිටි එකක් දීලා බලන්න ඕනේ. ඒ දුන්නාට පස්සේ තමයි හොයන්න පුළුවන් වැඩි හරියටම මේකගේ කමටහන්න මූට තේරෙනවද මූට සුද්ධ වෙලා තියෙනවද කියන එක හොයන්න වෙන්නේ එතකොට තමයි. ඉතින් ගොඩාක් දෙනෙක් අකමැති ඔය ටීචින් ඔපචුනිටිස් වගේ වට හරි අකමැති. නිකන් අර නිකන් මේ ඇසිඩ් ගැහුවා වගේ සමහරුන්ට මේ ඒ වගේ ඒවා. හිතනවා මේ අපේ මේ අපෙන් වැඩ ගන්න හදනවයි අපේ මේ වෙලාව මේ අපට යවන්න හදනවයි මගෙන් මේ නොමිලේ වෙන 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 ඒවා කරගන්න හදනවයි කියලා ওই විදිහේ নানা ප්‍රකාර ඒවා ඔළුවල දාගන්න කට්ටිය ඉන්නවා. ඉතින් කමක් නැහැ ඒ හිතාගෙන ඉන්නකො එහෙම කාලයක් යනවා යන්න දෙන්නකො. ඉතින් එහෙම සංකල්ප එක බෑනේ. නමුත් අන්න අර ඒ වගකීමක් ගන්න කැමැති ඒ වගේ උනන්දුවක් තියෙන දෙන කෙනෙක්ට අන්න දුන්නාම තේරෙනවා ඒ දීම තුලින් යෙදීම තුලින් අන්න අමුතුම එළියක් වැටිලා එනවා. අර කියන දේ මේ කරන දේ සරලව වචන කීපෙකින් කියන්න පුළුවන්. නොතේරෙන ඔඩියන්ස් එකකට කියන්න පුළුවන්ද? අර විදිහ අන්‍යාගමික ඔඩියන්ස් එකකට කියන්න පුළුවන්ද? අන්න කියන්න පුළුවන් නම් දිනු. එතන ගිහිල්ලා වචන පටලවලා නිකන් මගේ ප්‍රශ්න ඒ කට්ටියට දීලා වැඩක් නැහැ නේ. ඒ වෙනුවට සරලව මෙන්න මේ අර්ථේ කියලා පෙන්වන්න කරන්න පුළුවන් නා. මේක තමයි වැදගත් වෙන්නේ. මේක තමයි වැදගත් වෙන්නේ. ඉතින් එන්නේ විදිහේ ප්‍රතිපදාවක් දියුණු වෙන්න ඕනේ මේ යන ගමනේදී. එහෙම නැත්නම් කොහේ හරි වැරදිලා පැටලිලා තමයි. ඉතින් ඒක නිසා තම තමන් උත්සාහ කරලා බලන්න. යෙදිලා බලන්න. මේ විදිහේ කයෙන් වචනෙන් මනසෙන් මුනි ප්‍රතිපදාවක් වඩන ගමන් කාලයක් ගෙවෙන දෙන්න. කාලයක් ගෙවෙන දෙන්න. ඔය ජීවිත එක පාට පරිවර්තනය කරන්න බෑ. ඔය අවුරුදු 30 40 සමහර විට 50 60 ගියපු ගමනනේ ඔය තියෙන්නේ. ඔය ජීවිතවල එහෙම වෙනස් කරන්න බෑනේ. දැන් පහුගිය දවසක කෙනෙක් අහනවා මේ ජීවිතෙන් මට මිදෙන්න ඕන. මම ඇහුවා එතකොට ඔය ජීවිතේට කොච්චර කාලද? ආලාමයට මෙච්චරයි වයස, කසාද ජීවිතේට මෙච්චරයි වයස, අවුරුදු 20ක් විතර වෙනවා. එහෙමනම් ඉතින් 20ක් ගියපු එකක් අන්ඩු කරන්න බෑනේ මාස 20ෙන්. එහෙම බෑනේ. එහෙම බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඒ වෙනුවට ජීවිතයක් හුස්මක් දිවි මොකද්ද මේ බිලි දෙන්නේ නැතුව වෙනස් කරගන්න ඕනේ නම් යම්කිසි කාලයක් දෙන්න ඕනේ. කාලයක් දෙන්න ඕනේ. 20ක් වගේ ගියපු එකකට නිකන් 4ක් 5ක්වත් දෙන්න බෑ අප්පා. ඒගනේ ක්‍රමවේදේ. එහෙම තමයි රිවර්ස් එකට හරි යන්න පුළුවන් වෙන්නේ. එහෙම තමයි දිශානතිය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. අර විදිහට වැඩි දඟලන්නේ කියොත් මොකද වෙන්නේ? එක්කෝ තමුන් නැසිලා මැරිලා, එහෙම නැත්නම් වටපිටාවෙ ඉන්න එකෙක් බිලි දීලා වගේ තමයි ඒක කරගන්න වෙන්නේ. කරගෙන හැකි. හැකි ටික දවසකට ඔව අමතක කරලා ඉඳිය හැකි. නමුත් අර පස්සේ තැපෑලෙන් ඇවිල්ලා ඔව වද දෙන්න පටන් ගන්නවා. තැපෑලෙන් ඇවිල්ලා වද දෙනකොට ආයි බේරන්නත් බෑ. ඔය පැවිද්දොන්ට වගේ කට්ටියලත් ඔය වගේ නිකන් තියනවා, ඔය වගේ නිකන් මොනවද නිකන් හිත ඇවිලි. මේ 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 මීට වැඩිය ඉවසීමෙන් මට වැඩ කටයුතු කරලා එන්න තිබුණා. මීට වැඩිය ඉවසීමෙන් මේ අවස්ථාවට මට මුහුණ දෙන්න තිබුණා. මීට වැඩිය කාරුණිකව මේ තැනැත්තට මට සමු දෙන්න තිබුණා කියලා ඔන්න පස්සේ එනවා තැපෑලෙන්. තැපෑලෙන් ඇවිල්ලා වද දෙන්න ගත්තාම හරි අමාරුයි. මම දරන්න බෑ. ඒක නිසා අර නිකන් බිලි දීලා හැකි ෂෝට් ටර්ම් මේක වැඩ කරනවා. ලොง ටර්ම් අමාරුයි. ඒක නිසා ටිකක් වෙලා අරගෙන පොඩ්ඩක් නිකන් ස්වභාව ධර්මිනුත් සපෝට් කරනවානේ මේ වගේ වැඩක ඉන්නකොට. ඒ අවස්ථාව එනකන් ඉන්න ඕනේ පොඩ්ඩක්. ඉඳලා අන්න ඒ වෙලාවට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා කියලා අග්ගාලා අන්න ලැබිච්ච අවස්ථාවේ. එහෙම ඉවසීමකින් නැතුව මේ මුනි ප්‍රතිපදාවක් වඩන්නත් බෑ. මේ ජීවිතයක් වෙනස් කරගන්නත් බෑ. එකපාරට ඔය ගිය ගැම්ම බ්‍රේක් ගහලා නවත්තන්න බෑ. අර කෝච්චියක් බ්‍රේක් ගහුවා වගේ තමයි. ඊට පස්සේ පෙට්ටියක උඩ ගිහිල්ලා තමයි නතර වෙන්නේ. කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් ගා ගන්නකෝ. ඒගොල්ලෝ කියනවා පයිලට් කියන නම ඕනේ, ඩ්‍රයිවර් කියන නම හරියන්නේ නැහැ කියලා. කෙසේ නමුත් ඒ වගේ කෙනෙක් ගන්නකෝ. ඒ වගේ කෙනෙක් අන්න මේ පාරහරාම කිකරි පැන්න කියලා කෝච්චි නවත්තන්න බෑ. ඒක නවත්තන්න පුළුවන් දුරක් තියෙනවා. අලිය පැනන් නවත්තන්න බෑ. අර ඇතුළේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත වගේ කියන්නේ කවුද? ඒක නිසා ආමානි සොලෝ එකේ තමයි නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. ඒ දුරට අනුම ඔබ ඉදියොත් බේරු නැහැ කි නැත්නම් ඉතින් මලා තමයි. වෙන කරන් දෙයක් නැහැ. කෝච්චියට අහු වෙනවා. ඒක තමයි ක්‍රමය. එන්නේ විදිහේ නිකන් ඒ කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් වගේ පොඩ්ඩක් දැල්මක් තියෙන්න ඕනේ. එකපාරට අහුන පමණින් බ්‍රේක් ගහලා නවත්තලා බෑ මේක හරියන්නේ නැහැ. ඒක නිසා ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ බෝධි ධම්මහාමුදුරුව ප්‍රඥාවන්තද බෝධි ධම්මුණේ කොහොමද? අවුරුදු 9ක් අර විදියට පිටියක් දිහා ඇස් දල්ලාගෙන බලාගෙන ඉඳියා. ඒ රූපකේ හරි ලස්සනයි. හරි ලස්සනයි. ඒකෙන් තනි කරම මේ ප්‍රතිපදාව පෙන්වන්න පුළුවන් මේ මියුට් මුනි ප්‍රතිපදාව. කයෙන් වැරදි කරන්න ගොතෙකුත් අවස්ථා එනවා. හැබැයි අර විදියට පිළිමයක් වගේ ඇස් දල්ලාගෙන බලාගෙන ඉන්නවා. වැරදි වචන බිඳින්න ගොතෙකුත් අවස්ථා එනවා. අර මියුට් විදියට පිළිමයක් වගේ ඉන්නවා. අර විදිහට මනසෙනොත් නොයෙකුත් ඇබ්බැහි නැවත නැවත ඇවිල්ලා අපිව වහයලා ගන්නවා. නමුත් ඇස් දල්වාගෙන මේකත් එක්ක ඉන්නවා, බලාගෙන ඉන්නවා. රාගය ඇවිසිලා එනකොට, දැවි දැවි එනකොට රාගෙත් එක්ක ඉන්න පුළුවන් සිටින් එකක්. ගොඩ දෙනෙක් හිතන්නේ මේ රාගය ඇවිසිලා එනකොට මේකත් එක්ක ගිහිල්ලා අර රිලව් වගේ නේද මොන මොනවා හරි කරලා ඒක නිදහස් කරගන්න ඕනි කියලානේ. දැත එහෙම නිතන්නේ අන්න මනෝ මුනින් නැතිලා ගියාම කයින් වචනේ මුනිනුත් ගහලා යනවා. ඒ මුනි ප්‍රතිපදාවත් ගහලා යනවා. නමුත් සාමාන්‍යයෙන් මේ රාගෙත් එක්ක ඉන්න පුළුවන් නම් අර විදියට කවුරු හරි පස්සේ එළියට බැලලා ඇඳුනුත් ගලවගෙන දුවනවට වැඩිය ඔය සිටින් එකකට වගේ වාඩි වෙන්න පුළුවන් නම් ඒ දැවිල්ල, ඒ තැවිලි මේ ගිනියම් වෙවි යන හැටි දරාගෙන බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රමවේදය. හොඳට ඔය භික්ෂුවගෙන එහෙම ඔය කාය වචී මනෝ මේ මුනි ප්‍රතිපදාවට අදාළ වෙන්නත් පුළුවන්. ශික්ෂාපද ගණනාවක් තියෙනවා. එතකොට අපි හිතමු මෛතුණේ මේ ලිංගික හැසිරීමක් ස්ත්‍රියක් සමග වගේ කියමුකෝ, ලිංගික හැසිරීමක් අන්න භික්ෂුත්වය ගහල යන වරදක් තමයි ඒක. එනිම බෙල්ල ගහල යනවා. ආයේ මේ ජීවිතේ බද්ධ කරලා එකතු කරන්න බෑ. හරි, හැබැයි ඒ අතරමැද තව ගොඩාක් පරතරයක් තියෙනවානේ. එතකොට මේ ශික්ෂාපද එකින් එක එකින් එක එකින් එක එකින් එක වැඩි වැඩි වෙවි වැඩි වැඩි වෙවි යම් කිසි විදියක බරපතල වෙවි යන විදිහ හරි ලස්සනයි. මුලින් මේ වගේ කෙනෙක්ව හම්බෙන්නේ යනකොටත්, කුටියෙන් එළියට බහිනකොටත් ආපත්තියක්, සැරසෙනකොටත් ආපත්තියක්. වෙනදා සැරසීම හරියන්නේ නැහැ නේ, දැන් නිකන් සිවුරු පොරවල හරියන්නේ නැහැ. ලස්සන්ට සිවුර පොරවන්න ඕනේ, පොඩි මේකප් එකකුත් දාගන්න ඕනේ නේ. එහෙමනේ යන්නේ, මේකප් නැතුව බෑනේ ගිහිල්ලා. ඉතින් අනේ මේකප් දානකොටත් ආපත්තිය. සිවුරු පොරවනකොටත් ආපත්‍ති. කුටියෙන් එළියට බහිනකොටත් ආපත්‍ති. ඊට පස්සේ ඇවිදගෙන ගිහිල්ලා අපි හිතමු ඒ ස්ත්‍රිය හම්බ වෙනකොටත් ආපත්‍ති. හම්බ වෙලා වචන දොඩනකොටත් ආපත්‍ති. ඒ දෙදෙනා ගිහිල්ලා අර විදිය රහසිගත ස්ථානයකට වැද ගන්නකොට අන්න ආපත්‍ති. මේ උග්‍ර වෙවි යන්නේ. උග්‍ර වෙවි යන්නේ ශරීර ස්පර්ශ කරනකොට ඊට වැඩිය බරපතල ආපත්‍තියක්. ඕම ඕම ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? අන්න හිස කඳෙන් වෙන් වුණා. එතකොට ওই මට්ටම් කොහොමද එක එක බිඳි බිඳි කැඩි කැඩි යන්නේ කියලා දකින්න පුළුවන්. ඔය ඔක්කොම එකපාර දබස් ගාලක ඉඳින්නේ නැහැ. ඒ නිකන් අර නිකන් මද කිපිලා යනකොට එහෙම වෙන්නේ. එහෙම නෙමෙයි. මේ ප්‍රතිපදාව කඩන කෙනෙක්ට දකින්න පුළුවන් මේ මනෝ මුණින් බිඳිලා කොහොමද කාය මුණින් වචී මුණින් තත්ත්වයට එන්නේ කියලා. අර මනසෙන් එන දැවිල්ල රාගය ඇවිස්සීලා මෙතනින් එහා මලපැන්නුම් ඉරිපැන්නුම් බිඳගෙන යන්නේ කොහොමද කියලා දකින්න පුළුවන්. අන්න ඒ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තුළින් අන්න කයෙන් වචනෙන් මනසෙන් හික්මීමක් ඇති කරගන්නත් ඒ යම හේතු වෙන්න පුළුවන්. මේ විවිධ මට්ටම් බිඳගෙන යන්නේ. ඒතර සමහර විට මුල් මට්ටම් දරන්න බෑ, කඩාන යනවා, කමක් නෑ. හැබැයි අර අන්තිම ඒ අවස්ථා කිහිපය ආරක්ෂා වෙලා තියෙනවනේ. සමහර විට මේ ඉන්න පරිසරය නිසා ඔය සමහර වෙලාවට ඔය පිට ස්ථානවලට වගේ ගිහාම මේ මහා රෑත් එනවා. කාන්තාවෝ බෝධි පූජා තියන්නේ, ළමයි බඩාගෙන අර විදියට රාත්‍රියේ තැවිලා එනවා. දැන් මෙහෙ ගත්තොත් දවල් 12 එක පැය විතරයි. ඒකත් කොවිඩ් කාලේ නැත්තරම නැති වෙලා ගියා. ඉස්සර මේ ඔය එකම 12 එක වෙලාවේ ගොඩාක් දෙනෙක් එනවා අය. ඇවිල්ලා ආරන්නේ බලල යන්න. දැන් 15 ලේකම් මාත්‍යා ඒකත් නවත්තලා දාලා. කොවිඩ් පිටින් දාලා. දැන් එන්නේ බොහොම අර එක්කෝ දාන දායක පිරිසක්, එහෙම නැත්නම් කවුරු හරි දන්න කියන කෙනෙක් එපමණයි. ඉතින් ඒ පරිසරයෙන් ආරක්ෂාවක් තියෙනවා. පරිසරයෙන් විතරක් බේරන්න බෑ. නමුත් ආරක්ෂාවක් තියෙනවා යම් කිසි විදියක. එහෙම එහෙම ක්‍රමානුකූලව කඩාගෙන ගිහිල්ලා තමයි අර අර විදිහ ඉස කඳෙන් වෙන් වෙන තත්ත්වයකට පවා යන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් මේ විවිධ මට්ටම් දැන දැක ගනිමින් අපි අපිට හික්මෙන්න පුළුවන්. ඒ හික්මීමට හදිසියක් නැහැ. මේ වෙනුවට කාලයක් අරගන්න. දැනට තියෙන තත්ත්වය අඳුනගන්න. මෙතන ඉඳලා අතෙන්ට යනවා කියන එක ක්‍රමානුකූලයි. මියුට් මුනි ප්‍රතිපදාව. අර විදිහට විත්‍ය අධ්‍යාස දල්ලාගෙන බලාගෙන ඉන්නවා වගේ මේ කයෙන් වචනෙන් මනසෙන් මුනි ප්‍රතිපදාව කඩනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවත් එවැනි වූ මුනි ප්‍රතිපදාවක් සඳහාම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය පූජනීය ධම්මකසල ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහෙස මහන්සි නොබලා අපේ ආරාධනාව පිළි අරගෙන මේ කරගෙන යන්නා වූ උතුම් ධර්ම කටයුත්ත අද දවසෙත් ඉතාම පැහැදිලි ලෙස සරල විදි ලෙසින් අපට සිද්ධ කර දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් අප සියලු දෙනා රැස් කරගත් සියලුම කුසලයන් ඔබ වහන්සේගේ දෙපානමද මේ අවස්ථාවේ අනුමෝදන් කරමි. සාදු සාදු සාදු. ඒ කුසල හේතුවෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අප සියලු දෙනාට උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි.
හරි.
ඕකාසු වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාසු ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති.
කමාමි කමිතබ්බ.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
සකේහන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සකේහන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සකේහන්තු. අභිවාදන සීලෙස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුකම් බලං ආයුර ආරෝග්‍ය සම්පති සග්ග සම්පති මෙව ජාතෝ නිබ්බාන සම්පති විනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු
සපත්තේ හැම දිනාටම තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ